දෙදහස් දොළහ වසරේ දෙවිනි මාසේ විසි එක්විනිදා භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහන් වලින් අපි බලාපොරොත්තු වන්නේ එකම දෙයයි, ඒ තමයි නිවීම, නිවන් දැකීම. එහෙම නැත්නම් සැනසීම, සහනශීලීත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ. මානසික සුවතාවය. අපේ මේ ඉන්ද්‍රියන් හයෙන් දැල්වෙන ලෝකය හැමදාම දැක දැක ඉන්නවා. ඒ ඉන්ද්‍රියන් හය තේරුම් අරගෙන අපි උත්සාහවත් වෙනවා මේ ගිනි ගන්නේ නැති, දැල්වෙන්නේ නැති නිවිච්ච තැනක්, සංසුන් තැනක් තමන්ගේ මනසේ දකින්න. කොමකින්ද මේක දකින්න පුළුවන්කම ලැබෙන්නේ? ප්‍රඥා ඇස කියලා ඇසේ. එහෙම නැත්නම් අපි කියමුකෝ මොලේ කියලා. මොලේ භාවිතා කරලා, නුවණ භාවිතා කරලා තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මිනිස්යාට ලැබුණු සුවිශේෂ හැක් මේ ප්‍රඥා ඇස. සාමාන්‍ය සත්වයන්ට නොමැති විශේෂ මොලේ ගුණාංග සහිතව තමයි මේ මිනිස්යා සෑදිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මනස උසස් වූ කියන අර්ථයෙන් මනුස්ස කියලා කියන්නේ. එසේ දුටුවොත්, ඒ ඥානය අවදි කරගත්තොත් තමයි මනුස්සයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අනිත් හැම දෙනාම ඉන්නේ ෂණ තුනක අවස්ථා තුනක ඉන්නවා. ඒ තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියන ෂණ තුනේ. සාමාන්‍යයෙන් තිරිසනා කියලා කියන්නේ ඒක. ෂණ තුනකට විතරක් මාරු වෙලා ජීවත් වුණොත් තිරිසනා බවට පත් වෙනවා. දැන් කවුරුත් අකමැති ජීවිතේ කවුරුත් තිරිසනෙක් වෙන. තිරිසනා කියලා කියන්නේ දුක් වේදනාවටයි, සුඛ වේදනාවටයි, උපේක්ෂා වේදනාවටයි ෂණ තුනකට යනවා. උත්තරීතර මිනිසෙක් වීමට මඟ පෙන්වලා තියෙන්නේ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එහි ප්‍රයෝජනය ලබන හැම කෙනෙක්ම බුද්ධ ශ්‍රාවිකාවක්, බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ අයට අචල පැහැදීමක්, නොසෙල්වෙන හෘදේ පතුලේ, හදවත පතුලේ පැහැදීමක් බුද්ධ රත්නය පිළිබඳව, ධම්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් පිළිබඳව පිහිටනවා. දැන් අපිට පිටින් අපිට ලෝකේ පැහැදීම හමු වෙනවා. ඒ පිටින් පැහැදීම මේ කලකදී ආයි අපැහැදීම බවට පරිවර්තනය වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයේ වුණත් දකින්න පුළුවන්. ස්වාමි භාර්යාවරු අතරේ වුණත් මුලින් පැහැදීම තියෙනවා, පස්සේ අපැහැදෙනවා. ඒ නිසා අචල සද්ධාවක් ඇතිවෙන්න නොසෙල්වෙන ගුණයකින් යුක්ත බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. කිසි කලක බුදුන් නොබුදුන්, දහම් නොදහම්, සඟුන් නොසඟුන් නොකියන මට්ටමට විශේෂ ගුණයකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ ශ්‍රී සද්ධර්ම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වෙන් වෙලා ත්‍රිවිධ සුචරිතේ පිහිටන්න ඕන. ආනන්ද අකරණීයං වදාමි කාය දුෂ්චරිතං වාචී දුෂ්චරිතං මනෝ දුෂ්චරිතාන්ති. මේ නොකළ යුතු කරුණු වදාරනවා ආනන්ද හාමුදුරුවන්ට. කාය වාචී මනෝ කියන දුෂ්චරිතේ මොකද්ද මේ දුෂ්චරිත කියන්නේ? දුෂ්ටව එහෙම නැත්නම් අපි කියනවා අපිරිසුදු වෙනවා, පරිසර දූෂණය කරනවා කියලා කියනවනේ. එතකොට යමෙක් අපිරිසුදු භාවයක් පිහිටා ගන්නවා නම් මේ ක්‍රියාව තුලයි, වචනේ තුලයි, මනස තුලයි. එතකොට මේ ආනන්ද හාමුදුරුවන් එහෙම විමසුවාම වදාරලා බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට විමසනවා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කාය දුෂ්චරිතයක්, වාස් දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඒකාන්තයෙන්ම නොකළ යුතුයයි වදාරන ලදද ඒ නොකොට යුතු දෑ කරනු ලබන කල්හි කවර ආදීනවයෙක් කැමැති විය යුතුද? කුමන ආදීනවයක් කැමැති විය යුතුද කියලා අහනවා. මේ කටයුතු කරන කෙනාට. එතකොට ඒ ආකාරයෙන් කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනන්දේ මා විසින් යම් කාය දුෂ්චරිතයක්, වාස් දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඒකාන්තයෙන් නොකට යුතුයයි වදාරන ලදද නම් ඒ කටයුතු කරනු ලබන කල්හි මේ ආදීනවේ කැමැති විය යුතුයි. තමන් හට උපවාද කෙරේ. කියන්නේ කෙනෙක් කාය දුෂ්චරිතයෙන්, වචී දුෂ්චරිතයෙන්, මනෝ දුෂ්චරිතයෙන් පිරුණොත් එහෙම දෙයත්තන්ට ප්‍රධාන වශයෙන් සමාජයෙන් ලැබෙන දෙයක් තමයි මොනවද? උපවාද. උපවාද කියලා කියන්නේ මොකක්ද? බැනුම් අහන්න වෙනවා, දොස් අහන්න වෙනවා, අහිත අහන්න වෙනවා නේ. උපවාද කෙරේ අපහාස නින්දාවලට පත් වෙනවා. ඒකනේ අපි ඕන කෙනෙක් ඒ වචනයෙන් හරි නේද වැරදි වචනයක් කතා කළාම කට්ටිය පිරිහීමට ලක් වෙනවනේ නේ. ඒ වගේම මනසිනුත් එහෙමයි. මනසත් නරක නම් ඉරිෂ්‍යා, ලෝභ, කුඩු ගේඩුකම් වගා කරනවා නම් ගොවිතැන් හැටියට, ගොවිතැනක් හැටියට වගා කරන අය ඉන්නවනේ නේද? ඒ වගා කරනවා නම් එහෙම මොකද වෙන්නේ? ඒ ඇයටත් අර උපවාද කියන එක ලැබෙන. ඔය අපි හිතාගෙන හිටියට මිනිස්සුන්ට අපේ මනස තේරෙන්නේ නැහැ කියලා ඒ බොරු. ඕනෑම කෙනෙකුට, ඕනෑම කෙනෙක්ගේ මනස තේරෙනවා. අර පැහැදිලිව තේරුම් ගන්න කියාගන්න හැකියාව නැති වුණාට ඕනම කෙනෙක්ගේ මනසක් ඕනම කෙනෙකුට තේරෙනවා. මම හිතන්නේ මූණට වඩා හොඳට පිරිසුදු කරගන්න ඕන හිත කියලා. දැන් මූණ පේනවටත් වඩා හොඳට මිනිසුන්ට හිත පේනවා. ඒක දැනෙනවා, ඕන කෙනෙකුට දැනෙනවා. නිසා මීට පස්සේ මූණ සේදුවේ නැති වුණා කවන්නේ හිත විසුදුව තියාගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම ඉන්න කෙනෙකුට ඊළඟට ලැබෙන දෙයක් තමයි නුවණැත්තු විමසා දැන ගරහත්. නුවණැති අය විමසලා බලලා හරිනම් මොකද කියන්නේ? ගරහනවා. එතකොට මෙතන නුවණැත්තෝ කියලා වචනයක් විශේෂණ පදයක් යොදලා තියෙනවා. නුවණැත්තෝ නැත්තම් මේ හොඳ වැඩ කරන අයටත් ගරහන අය ඉන්නෝනේ බුදුහාමුදුරන්ට. ඒ මෝඩයගේ ගැරහුම් මෙච්චර ගණන් ගන්න එපා. මෝඩයගේ ගැරහුම් ප්‍රශංසාවක් හැටියට බාර ගන්න. මෝඩයෙකුගේ මේ ප්‍රශංසාවට වඩා නුවණැතුතුගේ මේ පොළු පහරක් වටිනවලු. මෝඩයෙකුගේ ප්‍රශංසාවට වඩා නුවණැත්තෙක්ගේ පොළු පහරක්, ඒ කියන්නේ පහර දුන්නත් ගැහුවත් ඒක වටිනවලු. කියන්නේ නුවණැත්තෙක් යම්කිසි අර්ථවත් දෙයක් වෙනුවෙන් තමයි මේ පහර දෙන්නේ, අර්ථවත් හේතුවක් නිසා. නමුත් මෝඩයෙක් කරන වරුණාව මොකටද? මෝඩයෙක් වරුණා කළොත් ඒ වෙලාවෙම හිතන්න ඕන අනේ එච්චරම දුර්වල කෙනෙක්ද කියලා, නේද? එහෙම හිතන්න ඕන. මෝඩයෙක් කරුණා කළොත් හිතන්න ඕන අයියෝ මං එච්චර දුර්වල වුණාද මේ මෝඩයා කරුණා කරන මට්ටමට. එහෙම උමනාවක් නැහැ. එතකොට අසම්මූල වෙන්නේ නැතුව සමූහුල්ල වෙනවා. සමූල වෙනවා කියලා කියන්නේ සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා. සිහි මුලා වෙලා මොකද වෙන්නේ? සිහි මුලාවෙන් කලුරිය කළොත් කාබුන් මරණින්මතු සුවයෙන් පහ වූ දුගතිය වූ විනිපාතය වූ නිරයට එළඹෙත්. දැන් දුගතිය අපාය පැත්තට කාබුන් මරණින් පසු කාලා බීලා කියලා එකක් පාවිච්චි කරනවා. බිව කෙවට මෙතන ඇල්වතුර ගැන තමයි මේ කියන්නේ. ඇල්වතුර බොන්නේ කාබුන් කියන්නේ කනවා බොනවා. බොනවා කිව්වම සමහර අය හිතන්නේ නේ මත්ති සපගේ බොනවා කියලා. නෑ, මේක ඇල්වතුර තමයි කාබුන් කියන්නේ. ඒත් එහෙම උපදිනවලු. ඕකෙම අනිත් පැත්ත තමයි වාක් සුචරිතය, කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කරනවා නම් වෙන්නේ මොකද්ද? ඒ කියපු කරුණවල අනිත් පැත්ත ලැබෙනවා. මොනවද? බොහෝ දෙනා ප්‍රශංසා කරන කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ දෙනා ප්‍රශංසා කරන ගරු කටයුතු කෙනෙක් බවට පත් වෙනවා. තමා එයාගේ වාක් වචන විලාශය හොඳයි, හොඳ වචන කතා කරන කෙනෙක්. එයාගේ කාය හැසිරීම ගුණය හොඳයි, එයා බොහොම හොඳ කෙනෙක්. එයාගේ හිතත් සිතුවිලි පද්ධතියත් බොහොම හොඳයි, කාටවත් ඉරිසියා සහගත, ලෝභ සහගත, ද්වේෂ සහගත වචන පිට කරන කෙනෙක් නෙමෙයි. එයා හොඳ කෙනෙක් කියලා කා අතර වුණත් කාලයක් තියෙනවා. දැන් අපි සමහරලාට කෙනෙක් වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට හරි ඉරිසියා සහගතව, දේශ සහගතව වචන ටිකක් පිට කරනකොට අපි ඒ කෙනා දිහා ඇස් සැරලා බලාගෙන ඉන්නානේ. බලාගෙන ඉඳලා හිතන්නේ මොකද්ද අපි හිත යටින්? හිත යටින් හිතනවා මේ මිනිස්සු කොච්චර නපුරුද. අපිට නෙමෙයි වෙන කෙනෙකුට බනින්නේ. ඒ බයිනා වුණත් අපි කොහොම බලාගෙන ඉඳලා අපි හිතනවා මහනේ මනුස්සය කොච්චර දරුකේද. කවදක හරි මට වුණත් මෙහෙම තමයි, මට වුණත් මෙහෙම තමයි කියලා හිතෙනවා. එහෙමනම් අපි ගොඩක් දෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වෙනවා, ගරු සැලකිලි වලට පාත්‍ර වෙනවා. බොහෝ දෙනා ප්‍රශස්ති කරනවා. ඒ වගේම නුවණැත්තෝ විමසා බලා අපිට ප්‍රශංසා කරනවා. ඒ වගේම අසම්මූල්ලෝ කියන විදියට සිහි මුලාවක් නැතුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් වාක් දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය තියෙන අයගේ මේ පොඩි දකින්න තියෙන ලක්ෂණයක් තමයි සිහි මුලා බව. සිහි මුලා බව කියන්නේ සිත එකඟ නැති බව. එයාට මෙහාට වේගෙන් දුවනෝ. ඇයි හිත දුවන්නේ? ඇයි හිත එකඟ නැහැ? ඒක සුචරිතේ පිහිටලා නැති නිසා. එයාට අර අනවජ්‍ය සුඛය වගේ දේවල් නැති වෙනවා. එතකොට සිහි මුලා ඇති සිහි මුලා වෙන්නේ නැතිව සම්මූල කෙනෙක් බවට පත් වෙනවා. ඒ ආකාරයට කලුරිය කළොත් මිය ගියෝ නේ. ඒ අය ඒකාන්ත වශයෙන්ම ඔව් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට එළබෙත්. සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ අපි ත්‍රිවිධ චුස්චරිතයන් අපි බෙන්නුවේ මේ අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ තියෙන මේ ත්‍රිවිධ දුෂ්චරිත පිළිබඳව. ත්‍රිවිධ දුෂ්චරිත කියලා කිව්වම ත්‍රිවිධ කියලා කියන්නේ සිත, කය, වචන. සිත, කය, වචනය. ඉතින් අපි මේ ත්‍රිවිධ මේ චරිත තුන ඇරෙන්න තව චරිතයක් අමතරව තියෙනවද? ත්‍රිවිධ සුචරිතය හරි දුෂ්චරිතය හරි ඇරෙන්න තව එකක් අමතරව තියෙනවද ජීවිතේක? මිනිස්සුෙකුට නෑනේ. මොකක් අනේ ඔය මේ කරුණු තුන ඇතුලේ ඇතුළත් වෙනවා සියල්ල. සියල්ලම ඇතුළත් වෙනවා. සිත, කය, වචනේ කියන වචන තුන ඇතුළත සියල්ල ඇතුළත් වෙනවා. කක්වත් බැහැර වෙලා නැහැ. කක්වත් බැහැර වෙලා නැහැ. මේ කරුණු තුනම තුන ඇතුළ සියල්ල ඇතුළ වෙනවා. එතකොට මේකේ තවත් ගැඹුරට පරමාර්ථයට ගියොත් මේ සුචරිතය කියන එක මොන තරම් ගැඹුර දක්වා යනවද කිව්වොත් මේක අරිහත්ත්වයට දක්වාම ගැඹුරු වෙන සුචරිතය. අපි සාමාන්‍යයෙන් මතු පිටින් ගත්තාම කාය සුචරිතය කියලා කිව්වහම ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වචී සුචරිතය, ඒ වගේ පිසුනා වාචා, පරුස වාචා, සම්ප්‍රප්පලාප වචී සුචරිතය වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා, කෝප, කුඩු ගැඩුකම් ටික හිතට එන්න පුළුවන් නේද? ඔහොම යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් බෙදලා. ඒක සාමාන්‍ය විදියට තේරුම් ගන්න ක්‍රමය. ඊට වඩා ගැඹුරට මේ කරුණු තුන අපිට හිතන්න බලන්න පුළුවන්. ඊටත් වඩා ගැඹුරට අපිට මේ සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි බලමු ලෝකෝත්තර වශයෙන් කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය පවත්වා ගන්න කොහොමද කියලා. දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාය සුචරිතය හොඳයි, වාක් සුචරිතය හොඳයි, මනෝ සුචරිතය හොඳයි. ඇයි ඒ සුචරිතවත් වුණේ? ඒ සුචරිතවත් වුණේ ඇයි? ඒ තමයි අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව දුරු කරලා තියෙනවා බින්දුවක්වත් නැතුව, පොඩ්ඩක්වත් නැතුව අවිද්‍යාව දුරු කරලා තියෙනවා. දැන් අපි ඒකිනුත් බලමු තව ඩිංගක් විමසලා. වාක් දුෂ්චරිතයක් සිද්ධ වෙන්න ඉස්සල්ලාම අපිරිසුදු වෙන්න ඕන මොකද්ද? හිත. කාය දුෂ්චරිතයක් ඇති වෙන්න මුලින්ම අපිරිසුදු වෙන්න ඕන මොකද්ද? හිත. ඒවර හිත අපිරිසුදු වෙන්නත් හේතු වෙන්නේ මොකද්ද? ඔව් නොදන්නකම නිසා තමයි ඔය ඔක්කොම ඔය ත්‍රිවිධ දුෂ්චරිතේම නොදන්නාකම අවිද්‍යාව නිසා සිදුවෙන්නේ. එතකොට දැන් අපි අහුවා කාය දුෂ්චරිතය ඇති වෙන්න මුලින්ම හේතු වෙනෝ හිත, වාක් දුෂ්චරිතය මතු වෙන්න හේතු වෙනෝ හිත. එතකොට හිත දුෂ්චරිත වෙන්න හේතු වෙන්නේ මොකද්ද? අවිද්‍යාව, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය, අනවබෝධය, නේ නොදැකීම කියන එක හේතු වෙනවා මේ හිත කියන එක අපිරිසුදු වෙන. එතකොට මේ විද්‍යාව උපදවා ගත්තොත් අපිට පුළුවන්කම තියෙන මනෝ දුෂ්චරිතයෙන් වළකින්න. මනෝ දුෂ්චරිතයෙන් වළකින කෙනෙක් කාය දුෂ්චරිතේ වාචික දුෂ්චරිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මේ අපිට අපි කැමති නැහැ කවුරක් අදුෂ්චරිත වෙන්න? ඇයි මේ දුෂ්චරිත භාවයක් හිතවල මිනිස්සුන්ගේ තියෙන්නේ? අන්න ඒකයි කියන්නේ. අපි යම් යම් කරුණු පිළිබඳව නුවණින් දැනගෙන සිටියත් ඒ දැනගෙන සිටින ප්‍රමාණය මදි. මදි. ඒ නිසා තමයි තියෙන දැන් සමහර ළමයි විභාගයට වාඩි වෙනවා. වාඩි වෙලා විභාගෙ ලියනවා. එයා කියන්න පුළුවන් මමත් විභාගයක් ලිව්වා. නමුත් පාස් නෑ. එතකොට මොකක්ද ඒකෙන් වෙන්නේ? ඒ ළමයා දැනගෙන හිටියේ ප්‍රමාණය මදි. මතක තිබුණු ප්‍රමාණය මදි. ඉගෙන ගත්ත ප්‍රමාණය මදි කියලා. ඒ සම්බන්ධයෙන් ඒ වගේ අපිත් මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා මැරෙනවා. දැන් මේ කවුරුවක්වත් ඉන්නවද අපි මැරෙනවායි කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? දන්නවනේ. ගෙදර ඉන්න පූසත් ඒක දන්නවා. හිතාගෙන ඉන්න පූස දන්නේ නැහැ කියලාද? පූස දන්නවා. ඒක බලා ගන්න පුළුවන්. හරියට පොඩි ටෙස්ටින් එකක් කරලා බලන්න පුළුවන්. පොඩි පොළු පොළ කෑල්ලක් පොළු කෑල්ලක් ගත්තම පූස දුවනවා. මොකද මේකෙන් ගහලා මම මරයි කියලා යට හිතෙනවා. ඒ වගේම මැරිච්ච පූසෙක් ළඟට අනිත් පූස ගියොත් බල්ලෙක් ගියොත් එයා ඉඹලා බලලා එයා මුතු චරිතයක් ඇති කරගෙන එයා හිතෙන් දැනගන්නවා දැන් මෙයා අවදි වෙන්නේ දැන් මෙයා මැරිලා කියලා. එතකොට මේ ඔක්කොම දැනගෙන තිබුණට ඇයි මිනිස්සා මනෝ දුෂ්චරිත වෙන්නේ, වාක් දුෂ්චරිත වෙන්නේ, කාය දුෂ්චරිත වෙන්නේ ඇයි? අර තේරුම් ගත්ත ප්‍රමාණය මදි. තේරුම් ගත්ත ප්‍රමාණය දැනගෙන තියෙන ප්‍රමාණය තියෙන ප්‍රමාණය තේරුම් ගත්ත මදි. ඒ කියන්නේ ධම්ම ජීවිනෝ බවට පත් වෙන්නේ නැහැ. සුතමය ශ්‍රාවකය බවට විතරයි. නිකන් අහලා ශ්‍රාවකය බවට පත් වෙනවා විතරයි. අද ගොඩක් ඉන්නේ එහෙමයි. ආගම්වල කොහොම ඉන්නේ? යථා අවබෝධයකින් ශ්‍රාවකය බවට පත් වෙච්ච අය නෙමෙයි සුතමය ශ්‍රාවකය. අසීමින් පමණයි. එතකොට ජීවිතේ තීන්දු තීරණ ගන්න කෙනෙක්ගේ හදවත පතුල. අද පතුලම මොන වගේද කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා දැන් අපි ළඟට આવොත් අපි නම් බලන්නේ මේ පුජ්‍යලෙන් දිහා බැලුවට පස්සේ මෙයා පිටින් මොනතරම් hina වුණත් කතා කළත් මොනතරම් ආකාරයකින් සිටියත් අපි බලන්නේ එයාගේ හද පතුල මොනතරම් ගුණාංගයකින් යුක්තද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් අන්න එවැනි පිරිසකට තමයි මේ අපේ වැඩසටහන් වලට එන්න දෙන්නේ. ඒ වගේම මේ ටිකක් බොහොම සමීපව කතා බහ කරන්න මේ දහයකෝ හැටියට පවත්වා ගන්නත් මම කැමති වෙන්නේ. අරගොල්ලෝ අර හරම පතුල හොඳ නැති මිනිස්සුන්ට දානයක්වත් දෙන්නේ නැහැ මන් ලේසි. වැඩක් නැහැ නේ. ඉත අපිරිසුදු පතුල අපිරිසුදු මිනිස්සුන්ගේ දානයක්වත් අරගෙන වැඩක් නැහැ. ඒක බඩ පිරෙන්නේ නැහැ නේ. ඒක වැළඳුවනේ නේ. ඒ නිසා හිත පතුල හරි පිරිසුදු වෙන්න ඕන කෙනෙක්ගේ. පිටින් තියෙන පොඩි පොඩි අඩුපාඩු කන් නෙමෙයි. ඒක දැනෙන ඕනම කෙනෙකුට හිත පතුල මෙයාගේ මොන වගේද, කොයි වගේද, මේක පිටින් තියෙන කේන්තියක්ද, මේ පිටින් යන තරහක්ද කියලා අපිට තේරුම් යනවා. ඇයි අපි තුල විද්‍යාව පහළ නොවෙන්නේ? මනස තුල විද්‍යාව පහළ නොවෙන්නේ ඒක පහළ වෙන්න අපි බලන්න ඕන සදහම් ඇසින්. හිත දිහා බලන්න ඕන සදහම් ඇසින්. වෙන හැකින් බලල වැඩක් නැහැ. දැන් අපි හිතමුකෝ යංගිසි පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා දිහා අපිට වෛර ඇසින් බලන්න පුළුවන්. ලෝභ ඇසින් බලන්න පුළුවන්. නේද? ද්වේෂ ඇසින් බලන්න පුළුවන්. මොන අපි එහෙම අහම කියනවනේ නේ. මෙයා දැන් අර සමහර ලාන්න ඔය කාන්තාව එහෙම නම් දන්නව කෙනෙක් බැලුවාම පිරිමියෙක් වුණත් බලනකොට පේනවා මේ පිරිමියා බලන්නේ මේ රාග ඇහින්. දැන් ගාල පේනවා මේ රාග ඇසකින් බලන්නේ කියලා. ඈ මේ කරුණාවන්ත ඇසකින් බලන්නේ මේ වංශයේ මේ ඉරිසියාවේ මගේ සාරියට මාළු ටිකට ඉරිසියා හැකින් මේ බලන්නේ. එතකොට ඔහොම ඔහොම එක එක ඇස් ටික ඔක්කොම හදාගෙන තියෙනවා. ඒ වුණාට හදාගෙන නැහැ දහම් සදහම් ඇස හදන්නේ. තමා දිහා බලන්නේ අර වගේ හැකින්. එක්ක තමා ගෙරෙහිම මාන ඇසකින් බලනවා. ඈ ඈ තමා කෙරෙහිම සමහර වෙලාවට ද්වේෂ විදියට බලනවා. තමන්ගේ මූණ ලස්සන නැහැ කියලා කෑ ගහන්නේ අම්මට තාත්තට. ඈ නාහි පොඩි කාලේ හැදුවේ නැහැ කියලා අම්මට බනිනවා. නාහි දැන් කැතයි කියලා. ඈ එහෙන් තමාගේ දිහා බලලා තමාත් එක එක විදියට බලනවා. හීනමානෙන් අදිමානෙන් ඈ ලස්සනයි කියලා බලනවා, අවලස්සනයි කියලා බලනවා, නොයෙකුත් විදියට බලනවා. තමන් දිහත් එක එක විදිහේ මාන වලින් බලනවා. එතකොට මේ හැම දෙයක් දිහාම දැන් බාහිර ලෝකෙත් බලනවා, තමන් දිහත් බලනවා. ඊළඟට තමා දිහාමත් බලලා සමහර අය මොකද කරන්නේ? හිත ඇතුලේ ඉරිසියා වගා කරනවා. ඈ නැත්නම් ලෝභය වගා කරනවා. එහෙම නැත්නම් රාග සිතුවිලි වගා කරනවා. ඒ නිසා මේ ඵල නෙලන්න පුළුවන් නම් මේ ලංකාවෙම තියෙන සිටි ටික පුරවන්න තිබ්බා. වගා ඒ මිනිස්සු හැම කෙනෙක්ම වගා කරනවා නැද්ද? එක එක ප්‍රමාණයට පොඩි පොඩි වගා හරි හැමෝම ගේම කරනවා. ඉතින් හැමෝම පොඩි පොඩියට හරි වගා කරනවා. එතකොට ධර්මයේ වගා කරගන්නයි ඕන. ධර්මයෙන් අධ්‍යාත්මික සිත දිහා බලන්න ඕනේ. කියන්නේ ධර්මයේ ස්ථාපිත වෙන විදියට ධම්මසින් හිත දිහා බලන්න ඕනේ. එතකොට ධම්මසින් හිත දිහා බැලුවොත් ධර්මය ගොඩ නැගෙන හිත තුල. ධර්මය ගොඩ නැගෙන හිත තුල. හිත තුල ධර්මය ස්ථාපිත වෙනවා. එතකොට ඔබ තෙල් පෙහෙත් පොහොර ගහන්නේ ඔබේ රාග සිතටද, ද්වේෂ සිතටද, ලෝභ සිතටද, මෝහ සිතටද ඔබ තෙල් පොහොර බෙහෙත් ගහන්නේ? ඕන තරම් කට්ටිය ඉන්නවා අපි දැකලා තියෙනවා ද්වේෂසිතට තෙල් පෝර බෙහෙත් ගහනවා, ද්වේෂය කඩනවා. හමු වෙලා නැද්ද? තමුණුත් කරලා නැද්ද? ටික කාලයක් හරිය වැඩි කරලා තියෙනවා. ඈ රාග හිතට තෙල් පෝයෙත් බෝර ගහනවා, වඩනවා. ඕක කාලයක් හරිය කරලා නැද්ද? කරන අය නැද්ද? කෝ ධර්මයේ සිට ධම්මසට තෙල් පොර බෙහෙත් ගහන්නේ පිරිස. ඉතින් මේ ඔය ඇත්ත තමයි ඒ පිරිස. ධම්මස උදා වෙන්න තෙල් පොර බෙහෙත් ගහන පිරිස තමයි ඔය ඇත්ත ඔය පිරිස. ඒක තමයි මේ භාවනා වැඩසටහනට පැමිණියේ. එතෙන්ට පොහොර ටිකක් තෙල් බෙහෙත් ටිකක් එකතු කරගන්න, ඒ පැලේ ඒ වගාව වැඩි කරගන්න. ධර්ම ධම්මස කොට ධම්මස කියලා කියන්නේ අපේ තුල නිවීම කියලා කියන්නේ අසංඛාරික தত্ত্বයක් අපි ඇති කරගන්න උත්සාහ කරනවා. මොන වගේ தত্ত্বයක්ද ඇති කරගන්න උත්සාහ කරන්නේ? අසංඛාරික තන. අසංඛාරිකයි කියලා කියන්නේ සංස්කාර නැහැ. සංස්කාර කියලා කියන්නේ ගන්න හසු වෙන ඕනම දෙයක්. හරියට හරි. හරියට හරි. ඉන්ද්‍රියන් හසු වෙන එකින් එක කියන්න ගියොත් අපිට දවස් ගාණක් යනවා. කෙටියෙන් කිව්වහම ඉන්ද්‍රියන් හසු වෙන ඕනම දෙයක් ඉන්ද්‍රියන් 6ටම ඔව් අසංකාරික කරගන්නයි හදන්නේ අපි, සංස්කාර නොකරගන්නයි හදන්නේ. එතකොට ඔබට මේ වචන ඇහෙන්නේ සංස්කාරයක් හැටියට. ඔබේ තියෙන විශේෂ විද්‍යාත්මක බුද්ධිය නිසා අපි කියලා දෙන නිසාත් මේ වචනත් සංස්කාර වචනයක් වචී සංඛාර කියලානේ කියන්නේ. ඒ වචනෙන් වචී සංඛාර ඉවත් කළා ධර්මයේ ගන්න ඕන. දැන් වෙන අය නම් දේශනා පවත්වනකොට දේශපාලන එහෙම නැත්නම් ඔයකුත් ආගම් මේ පවත්වනා ඉන්නෝනේ, ඒගොල්ලෝ මේ වචනේ ඉවත් කරලා ධර්මයේ ගන්න කියලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ කෙලින්ම අපේ වචනේම ගන්න. ඒ කියන්නේ වචී සංඛාරය ගන්න. වචී සංඛාරය අරන් ඒ වචනෙන් ඔබ මත් වෙන්න. ඊට පස්සේ ඔව් දියව් කඩාපියව් බිඳව් බිඳපියව් එහෙම නැත්තම් බෝම්බ බැඳගෙන පැනපියව් කියන වගේ අදහස් වලට යනවා. ඒ තනිකර වචී සංඛාරයම අරගෙන උමුතු වෙන කෙනෙක් ඕනම කෙනෙක් එහෙමයි වචී සංඛාරයට හසු වෙනවා. ඔය මෝහනේ වගේ කරන්නේ වචී සංඛාරය භාවිත කරලා. සාමාන්‍යයෙන් අපි ළඟ තියෙන වචනය ගිල ගන්නවා. දැන් අපි ප්‍රංශ භාෂාවෙන් ඊටාම අසභ්‍ය වචනයක් ඔයත්තන්ට කිව්වත් ඔයත්තන්ට තරහ යන්නේ නැහැ. හේතුව ඒ සංඛාරය අපි ළඟ නැහැනේ. සංඛාර නැහැ. හැබැයි කොහොම මේ ප්‍රංශ වචන ඉගෙන ගත්තොත් කොහෙන් හරි එදා ඉඳලා ඉවරයි. එදා ඉඳලා ඉවරයි. එහෙමනම් මේ අසංඛාරික ගුණේ යම් කිසි කෙනෙකුට පිහිටන්න පුළුවන් නම් එහෙමනම් සිංහල භාෂාවේ වචනේ වුණත් අපිට ප්‍රංශ භාෂාවක් වගේ කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වචනවල තියෙන සංඛාර ගුණේ ඉවත් කළාම ඒව හුදෙක් ශබ්ද පමණයි. එතකොට රහතන් වහන්සේලා කියන්නේ ඒ වගේ පිරිසක් ඔය උත්තමයෝ අර වචනේ තියෙන සංඛාර ගුණේ ඉවත් කරනවා. සංඛාර ගුණේ ඉවත් කළාට පස්සේ ඒ කියන්නේ ගොනු කරපු වචනයකට ගොනු කරනවා අර්ථය. ඒකට කියන්නේ සංඛාරය කියලා කියන්නේ වචනයකට ගොනු කරන අර්ථය. අර පංස භාෂාවෙන් හරි තායි භාෂාවෙන් හරි අසභ්‍යම වචනයක් කිව්වා තරහනවා යන්නේ ඒ වචනේ ශබ්ද ඇහුනට ඒකට සංඛාරය නෑනේ. සංකාරිනේ වචනේ හැිනේ හොඳට ශබ්දය හිනෝ කන පැයෙන්න වද්දයි හද්ද වුණත් ඒ තරහ යන්නේ සංකාරිනේ ඒ නිසා. ඉතින් ඔය ඇත්තන්ට මේ සිංහල භාෂාවේ තියෙන වචනවලත් තියෙන සංකාර ටික ඉවත් කළා නම් තරහ යන්නේ කවදාවත්. ඈ ඊළඟට මේ ක්‍රියාවන් වල තියෙන සංඛාර ගුණය ඉවත් කළා නම් තරහා යන්නේ කවදා? එතකොට එවලෙම එතන මනෝ සුචරිතේ පහළ වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල ධර්ම තුනෙන් තමයි කාය දුස්චරිතය, වාක් දුස්චරිතය, මනෝ දුස්චරිතය ඇති වෙන්නේ. එහෙමනම් අසංඛාරික ගුණයක් හිත තුල පිහිටවා ගත්ත කියලා කියන්නේ මොනතරම් වාග්යවන්ත ආස්ථාවක්ද? ඔය සංඛාර ගුණයට ආවට පස්සේ තමයි මගේ පන්සල, මගේ ගම, මගේ රට, මගේ පවුල, මගේ ඉඩම, මගේ ජාතිය, මගේ භාෂාව කියලා නොයෙකුත් කතන්දර කියන. ඉතින් අපි සමාජ විරෝධී, මම සමාජයට විරෝධ කෙනෙක්. මොකද සමාජය විසින් හදාගෙන තියෙන මතේ තමයි අපේ ජාතිය, අපේ රට, අපේ ගම කියලා හැලලා හදලා ඒ වගේ අය තව තව කණ්ඩායම් හැදෙනවා. කණ්ඩායම් කණ්ඩායම් යුදවදින ලෝකේ. එතකොට ඒ සම්ප්‍රදායට විරුද්ධයි අපි. නමුත් ලෝක සත්‍යයට සහ සාධාරණත්වයට එකඟයි. ඒ නිසා මේ දහම ඕනම ජාතිකයකට, ඕනම ආගමිකයකට, ඕනම රටියෙකුට ගැළපෙන දහමක්. කියන්නේ සංකල්පයක් නෙමෙයි. අපි එක්කෙනෙක් කියලා හිතන ගුණෙත් නෙමෙයි, දහ දෙනෙක් කියලා හිතන ගුණෙකුත් නෙමෙයි, කවුරුවත් නෙමෙයි කියලා හිතන ගුණයකත් නෙමෙයි අපි ඉන්නේ. එතකොට මේ සංඛාර ගුණයක් තමා කෙරෙහි යම් ආකාරයක සංඛාර ගුණයක් සිද්ධ කළාම එයා තුළ ජනිත වෙන දෙයක් තමයි මනෝ භාවයක් ඇති වෙනව මෙසේ විය යුතුයි. මේ වචී සංඛාරයක්, කය සංඛාරයක්, මනෝ සංඛාරයක් අපි ඇති කරලා මොකද කරන්න තියෙන්නේ? මෙසේ විය යුතුයි කියලා අපි තුළ ඉබේම ජනිත වෙන ගුණයක්. එසේ සිදුවිය යුතුයි කියලා එහෙම ජනිත වුණාට පස්සේ ගුණයක් එසේ සිදු නොවන අවස්ථාවන් වලදී මොකද වෙන්නේ? අන්න ගැටීම ඇති වෙනවා. මෙසේ සිදුවී නොවිය යුතුයි, මෙසේ සිදුවිය යුතුයි. ඒකෙ ඉබේ පීඩනෝ. ගමනක් යද්දී වුණත් එහෙමයි. වැඩක් කරද්දී වුණත් එහෙමයි. ඒ තමයි සංඛාර ගුණය. එතකොට සිතන පරිදි, පතන පරිදි, කැමැති පරිදි යමක් සිදු නොවේද මානනීයක දුක පිණිස පවතිනවා. වේදනාව පිණිස පවතිනවා. වේදනාව පිණිස පවතිනවා. ශෝකය පිණිස පවතිනවා. එතකොට මේ අසංඛාරික ගුණයක් වැඩූ හිත කොයිම වෙලාවකවත් මේ ලෝකේ මෙසේ විය යුතුයි, මෙසේ විය යුතුමයි කියලා නේද? දැන් ගමනක් යනකොට රහතන් වහන්සේ වුණත් මම ශ්‍රී ලංකා දීපේට වඩිනවයි කියලා වඩින්නේදී එහෙම නැතුව මං ඕනෝ යන්නේ ඕන දිහාකට යද්දායි කියලා ඔබ බොට්ටු වෙනගේ නෑ. උන්වහන්සේ වුණත් මම මේ තම්බපන්ණියට වඩිනවා කියලා නේද වඩින්නේදී. නමුත් ඒ සිතේ තියෙන අසංඛාරික ගුණය, සංඛාරික ගුණය සැනසිලිදායක ගුණයක්. ඒ කියන්නේ කිසිම අවස්ථාවක අධර්මයේ මතු නොවන ගුණයක් තියෙනවා. තමන්ගේ ප්‍රාර්ථනාව, තමන්ගේ බලාපොරොත්තුව, තමන්ගේ අපේක්ෂාව ඉටු නොවුණයි කියලා අධර්මයේ මතු වෙන්නේ නැහැ. දැන් පුදුන් ලෝකේ කොහොමද? තමන්ගේ ප්‍රාර්ථනාව, තමන්ගේ අපේක්ෂාව ඉටු නොවුනොත් අධර්මයේ මතු වෙනවා. පන්සලේ හාමුදුරුවෝ හරි තමන්ගේ නම තුම් පාරක් නොකියුවොත් බලා ගන්න පුළුවන් ඇති කියලා අධර්මයේ මතු වෙනවා. හාමුදුරුවන්ට හරි විරුද්ධව ටක් ගාලා නැගී හිටිනවා. ඈ මෙච්චර අට පිළිකර පූජා කරා, මෙච්චර මෙහෙම පූජා කරා, මෙච්චර දන් දුන්නා, මෙන්න මෙහෙමයි අද හාමුදුරුවෝ අපේ නම පොඩ්ඩක්වත් කිව්වේ නැහැ කියන්න තිබ්බනේ. එහෙනම් කිව්වනම් හාමුදුරුවෝ අපි මෙච්චර කරලා තියෙනවා, ඉතින් අපේ නමත් කිව්වා හාමුදුරුවෝ, හොඳයි කියපේක. අධර්මයේ මතු වෙන මව්පියෝ වුණත් හරියට දීපල මෙදුන්නේ නැහැ කියලා තේරුනොත් අධාර්මික සිතක් තියෙන දරුවෙක් නම් එයා මොකද කියන්නේ? අර මව්පිය ගුණත් අමතක කරලා අධර්මයේ මතු වෙනවා. සරහදේන. එතකොට හිත දකින්න පුළුවන් නම් මේ තමයි කුසල සිතුවිලි, මේ තමයි අකුසල සිතුවිලි කියලා දකින්න පුළුවන් නම් එයා ඒ සිතුවිලි අකුසල සිතුවිලි වගා කරන කෙනෙක් නෙමෙයි නා. එයා ඒවා මඩපවත්වන කුසල සිතුවිල්ල වඩනවා. දැන් ඔබේ වගාවේ තියෙනවා නම් ඒ හොඳ වගාවක් කරගෙන යද්දී වුණත් ඒ වගාව මැද විවිධ කැලෑගස්, කටුගස්, පලිබෝධගස් හැදෙනවා. එතකොට ඒ ගොවියා මොකද කරන්නේ? ආයෙවා ගලවලා දානවා. ඉතින් ඔබේ හිතෙත් එහෙමනේ. යම් තැනක යම් ආකාරයක යම් දෙයක් තියෙනවා නම් ඒක තමන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේක මගේ වාක් දුෂ්චරිතය, මේක මගේ කාය දුෂ්චරිතය, මේක මගේ මනෝ දුෂ්චරිතය කියලා හඳුනගන්න පුරුදු වෙන්න ඕන. හඳුනගෙන මෙන්න මේ දේ මගේ වාක් සුචරිතය, මේ දේ මගේ කාය සුචරිතය, මේ දේ මගේ මනෝ සුචරිතය කියලා ඒව වගා කරන්න පුරුදු වෙන්න ඕන. හැබැයි ඒකට හොඳ සතියක් තියෙන්න ඕන, ලොකු ඇහක් තියෙන්න බෑ. නැත්තම් ඉතින් හොඳ පැල උගුල්ලා දැම්මෝ. වල් පැල ටික තියෙද්දි හොඳ පැල ටික විතරක් උගුල්ලා දැම්මොත් එහෙම කොහොමද වැඩේ? ඒ නිසා හොඳ ඇහක් තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳ සිහියක්, සතියක් තියෙන්න ඕන, සම්මා සතියක් තියෙන්න ඕන. සිත මෙහෙවා ගන්න. ඊළඟට අපේ හිත අසංකාරික ගුණයකින් වඩනකොට අපේ ත්‍රිවිධ සුචරිතයම පහළ වෙනවා. තවත් එහාට අපි යනකොට අපේ හිත අපි කැමති තණ්හා විමුක්ති කරගන්න, භව විමුක්ති කරගන්න කැමති. දැන් මේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එහෙම කෙලින්ම ටග්ගාලා හිතන්න බලන්න මේ සල්ලි වලට තියෙන කැමැත්ත කියලා. නෑ, තණ්හාව කියන්නේ ඒකට නෙමෙයි. මේ ලෝකයේ යමෙක් කැමති වන්නේද අකමැති වන්නේද තණ්හාව නිසා. හොඳට මතක තියාගන්න, දෙයකට වෛර කරන්නේ තණ්හාව නිසා, දෙයකට ආස කරන්නේ තණ්හාව නිසා. එතකොට දෙයකට වෛර කරනවා නම් ඔහු තණ්හාධික පුජ්‍යලේ. දෙයකට ආස කරනවා නම් ඔහු තණ්හාධික පුජ්‍යලේ. එතකොට ද්වේෂ කරන්නේත් නැහැ, ආස කරන්නේත් නැහැ. එහෙමනම් ගෙදරට වෙලා බලාගත්තත් බලාගෙන ඉන්න පුජ්‍යලෙක් නිර්මාණය වේද? නෑ නෑ නෑ, හොඳට ක්‍රියාශීලීව යහපත් සිතුවිල්ලනේ මෙතන තියෙන්නේ. බාහිර ක්‍රියාවලිය නෙමෙයි, පුජ්‍යලයක වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීම නෙමෙයි, ව්‍යාපාර කිරීම නෙමෙයි. මෙතන තියෙන බහදාව චේතනාව. චේතනාව අපිරිසුදු වුණොත් වීසි කරලා තියෙන පොල් ගට්ටක් ගත්තත් ඒක තණ්හාවටයි තියෙනවා. චේතනාව පිරිසිදු වුණොත් රත්තරන් කන්දක් ගෙනල්ලා තමන්ගේ ගෙදර තියාගත්තත් ප්‍රශ්නයක් නෑ. දැයිද ඔක වාසියට හරව ගත්තොත් එහෙමනේ චේතනාවනේ යහකවන්නේ. චේතනාව ප්‍රශ්නයක් නෑ, චේතනාව හොඳයිනේ. එහෙම වෙන්න බෑ. ඒක කාට බොරු කළත් තමන්ගේ හිතට බොරු කරන්න, හිතට බොරු කරන්න බෑ. හිතට බොරු කරන්න බෑ, හිතට අහු වෙනවා ඒ දේ. එතකොට තණ්හාව කියලා කියන්නේ මේ ආස කරන දෙයට පමණක් නෙමෙයි, වෛර කරන දෙයට තණ්හාව. තණ්හාව කියලා කියන්නේ ඇත්තෙන්ම මෙසේ විය යුතුයි කියන අදහසනේ, කැමැත්තනේ නේ, මෙසේ විය යුතුයි. ඒක තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති භයං. තණ්හාය විපමුත්තස නාති සෝකෝ කුතෝ භයං. එතකොට කෙනෙක් ළඟ තණ්හාව කියන එක නැත්තම්, තණ්හා නිරෝධ වෙලා තියෙනවා, තණ්හා විමුක්ති වෙලා තියෙනවා නම් එයාට ශෝකයක් නැත, බයක් නැත. එයාට ඒකාන්තයෙන් තියෙනවා ඥානං උදපාදි, ඥානය තියෙනවා. චක්කුං උදපාදි, අර දහම් ඇස පහළ වෙලා තියෙනවා. දහම් ඇස පහළ වෙලා තියෙනවා. සම්මා දිට්ඨියනේ, දැක්මක් තියෙන, ඔළුවෙන් දකින දැක්මක්. රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවෙන් දකින දැක්මක්. උන්වහන්සේට පහළ වෙන කිසි දෙයක් නැහැ. කොයිබකවත් සිදුවෙන පරිවර්තනයක් නෙමෙයි, සම්පූර්ණම මාර්ගඵල මහරහත් භාව බුද්ධත්වයේ කියලා කියන්නේ මේ ඔළුවේ සිද්ධ වෙන පරිවර්තනය. මේ ඔළුවේ නිෂ්පාදනය කරන ඒ දෘෂ්ටි කෝණයට, රටාවට අනුව තමයි මනසේ සංවේදී ගුණයන් පහළ වෙන්නේ. වාග් ගුණය පහළ වෙන්නේ අර සංවේදී මනසේ පහළ වෙන සංවේදී ගුණයට අනුකූලව තමයි කාය ක්‍රියාකාරකම් ජනිත වෙන්නේ, පහළ වෙන්නේ. එතකොට නිවැරදි දේ මොලෙන් ලබා දෙනව නම් සරුවාංගෙටම දර්ශනය තුලින් එයා ඒකාන්ත වශයෙන්ම කාය සුචරිතයෙන් යුතු කෙනෙක් වෙනවා, වාක් සුචරිතයෙන් යුතු කෙනෙක් වෙනවා, මනෝ සුචරිතයෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දැන් ඔබ ඔබේ අපි හිතමුකෝ ඒක ගුවන් විදුලි සංස්ථාවක් කියලා. එහෙම නැත්නම් අපි හිතමු මොලේ රූපවාහිනී සංස්ථාවක් කියලා. දැන් රූපවාහිනී සංස්ථාවක මොකද කරන්නේ? රූපයි ශබ්දයි විකාශනය කරනවා. එක එක ටෙලි නාට්‍ය, ගීත, චිත්‍රපට විකාශනය කරනවා. නිවේදන විකාශනය කරනවා. එතකොට ඔබත් බලන්න ඕන ඔබේ මේ මුළු ශරීරයේ සරුවාංගයේ හිතන්න රට. ඒක තමයි විකාශන ප්‍රදේශය. මොලේ තමයි විකාශනාගාරය. ඔබේ රටට ඔබ විකාශනය කරන්නේ කුමන ටෙලි නාට්‍යද, කුමන ගීතද, කුමන චිත්‍රපටද? රටට ඔබින මොන වගේ දේවල්ද? ඔබින චිත්‍රපටි, ඈ, හොඳ දේවල් විකාශනය කළොත් හොඳ දෙයක් දැනෙනවා. නරක දෙයක් විකාශනය කළොත් නරක දෙයක් දැනෙනවා. ඉතින් මෙතන ඉන්න හිසේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයට පේන්න ඕන මේ චිත්‍රපටිය හොඳයි, මේ චිත්‍රපටිය නරකයි. මේ නරක චිත්‍රපටියක් හරි විකාශනය කළා මැදදී අර අරක්කු බොන තැන් වලට කළු පාට දානවා නේද? ඒ කොටස කපා බලධාරියා විසින් කපා ඉවත් කරන ලදි කියලා රජයේ රෙගුලාසි මත මේ මේ ටික මේ අඳුරු පැහැයට පත් කරන්න පුළුවන්. එහෙමනම් දැන් ඔබ මෙතනින් අපි ධර්මය විකාශනය කළොත් සද්ධර්මය, ලෝකෝත්තර ධර්මය විකාශනය කළොත් ඔබේ නාලිකාව වෙළඳ නාලිකාවක්ද, එහෙම නැත්නම් ධර්ම නාලිකාවක්ද බවටද පත් වෙන්න පුළුවන්. දැන් ධර්මයේ විකාශනය වෙනව නම් ඔළුවේ ඉඳලා මොකද වෙන්නේ? අර ලෝකෝත්තර ගුණේනේ විකාශනය වෙන්නේ. ඒ විකාශනය වෙනකොට එහෙම නැත්නම් නිවිච්ඡ ගුණේනේ, නිවුණු ධර්මයේනේ විකාශනය වෙන්නේ. ඒ නිවුණු ගුණය නිසා එයාගේ මුළු හිතත් මුළු සරුවාංගෙමත් නිවෙනවා. ඒ නිසා ඔබ මේ ඉහළ ඉඳගෙන විකාශනය කරන්නේ ඔබේ සරුවාංගය පුරා ලෝභයද, ද්වේෂයද, මෝහයද, රාගයද, මාන්නයද, ඊර්ෂ්‍යාවද, ඔය ඕන දෙයක් Tamanටම තේරුම් කරගන්න පුළුවන්. මගේ විකාශනාගාරේ මෙන්න මේ පැටි තමයි තියෙන්නේ. ඈ තේරුම් ගන්න. මගේ ළඟ තියෙන ධර්ම පැටිද විකාශනය කරන්නේ මේ තියෙන කෙලෙස් 1500ක් පැටි තියෙනවා. 1500ක් ඔය නම් වශයෙන් කිව්වේ ඉතින් විවිධ හැඩ ගන්නා වූ ඔය ලෝභ දේශ මෝහ තුන තමයි ඔය 1500 විදියට විවිධාකාර විදියට හැඩ ගහන්නේ. ඔය විදියට ඉතින් මනුස්ස සිතේ ඇති වෙන කෙලෙස් වල රටාවල් කියලා නිම කරන්න බෑ. එක එක් ස්වරූප ගන්නවා. එක එක හැඩතල ගන්නවා. ඒක හරියට අහස වගේ. අහසේ වලාකුළු පා වෙනකොට එක එක හැඩ ගන්නෙ නේ. ඒ වගේ මිනිස්සුන්ගේ කෙලෙස් වල එක එක රටා තියෙනවා. ඒව තමයි කාශන පටි තැටි. එතකොට තමන් ඇත්ත වශයෙන්ම මුකුත්ම විකාශනය කරන්නේ නැත්තම් නාලිකාව වහලා දැම්ම සමාන නාලිකාව දින 12න් පස්සේ වහනවා. ආ උදේ 4:00 පටන් ගන්න. වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? අනේ ලස්සනට ටීවී එක තියෙනවනේ, පාඩුවේ තියෙනවා. ඒදී ඔය වහලා දාපු නාලිකාවක් දිහා රෑ 12න් පස්සේ බලාගෙන ඉන්න කිසිම හිතට ලෝභ දේශ මොහයක් පහළ වෙන්නේ නැහැ. වහලා දාපු නාලිකාවක් දිහා බලාගෙන ඉන්න කිසිම ලෝභ දේශ මොහයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි අර ඔන්නේ කී දින නාලිකාවල් දිහා බැලුවොත් එහෙම අන්න තරහ යන සිද්ධි යනවා, ලෝභ හිතන සිද්ධි තියෙනවා නේද? ඈ බය වෙන සිද්ධි තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මම දැන් කරන්න ඕන මොකද්ද? සැරසිලෙන් ඉන්න නාලිකාව වහලා ගන්න. හොඳ දේවල් විකාශනය කරන්න නෙමෙයි නාලිකාව වහලා දාන්න. නාලිකාව වහලා දැම්මම මොකුත් නැහැ. ඒකට තමයි කියන්නේ රූප නිරෝධෝ. රූප නිරෝධ කළා. නාම රූප නිරෝධෝ. නාම රූප දෙක ඇති කරා. ශබ්දයයි රූපයයි. ශබ්දයයි රූපයයි. නාමය කියන්නේ ශබ්දය, රූපය කියන්නේ රූපය. එතකොට වහලා දාලා තියෙන නාලිකාව දිහා බලාගෙන හිටියොත් නම් ගැටලුවක් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි නාලිකාවේ එක එක ඒවා විකාශනය කරලා බැලුවට සැනසෙල්ලක් ලැබෙනවා කියලා ඔය නාලිකාවල් ටික ඔක්කොම වහලා දැම්මොත් ඔයිට වඩා සැනසෙල්ලක් මිනිසුන්ට හම්බ වෙනවා. මේ කතා කරේ භෞතික ගුවන් විදුලි නාලිකා රූපවාහිනිය ගැන නෙමෙයි, අපි මේ කතා කරන්නේ තමන්ගේ නුවණැසේ ඉඳලා විකාශනය කරන දේවල්. හිස නැමැති නාලිකාව, හිස නැමැති රූපවාහිනී නාලිකාවේ ඉඳලා ඒ විකාශනය කරන සංස්ථාවේ ඉඳලා විකාශනය කරන දේවල් ගැන. ඒ නිසා මේ தත්ත්වය තේරුම් කරගෙන මහරහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා මාර්ගඵල ලබන්න කැමති අය මේ රූප සංස්කාර ඔස්සේ කොච්චර ගියත් මට සැනසෙල්ලක් නැහැ කියලා නාලිකාව අහලා දැම්මා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඔස්සේ කොච්චර දුර ගියත් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ කියලා නාලිකාව අහලා දැම්මා. ටීවී එක අහලා දැම්මා. වහලා දැම්මට පස්සේ එයාට පේන්න පටන් ගත්ත වටපිටාව. දැන් ටීවී එක ඔන් එකේ තියෙනවනේ, ඒක දිහානේ බලන් ඉන්නේ. එයා ටීවී එක වහලා දාපු ගමන් ඊට පස්සේ බලනවා ස්වභාවික සත්‍ය වටපිටාව තියෙන එක පේන්න පටන් ගන්නවා. එතකොට අතන පේන්නේ ස්වභාවික සත්‍ය නෙමේ, අජීවී දෙයක්. ස්වභාවික සත්‍ය කියන්නේ තමන්ගේ වටපිටාවේ තියෙන දේ. අජීවී දෙයක් දිහා බලාගෙන ඉන්නේ නැතුව එයා සජීවී ලෝකයට පිවිසෙනවා. ඒකට කියනවා තථාගත ඥාන දර්ශනය. තත්තාකාරයේ දකින්න පුළුවන් නුවණක් පහළ වෙනවා. තත්තාකාරයේ දකින්න කෙනෙකුට ලෝභ, දේශ, මෝහ පහළ වෙන්නේත් නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා පහළ වෙන්නේ නැහැ. තත්තාකාරයේ දකින්න කෙනෙකුට ඔය පහළ වෙන්නේ නැහැ. තත්තාකාරේ බලන්නේ නැති වෙ ඉන්නකොට තමයි ලෝභ හිතෙන්නේ, ද්වේෂ හිතෙන්නේ, මෝහ හිතෙන්නේ, රාග හිතෙන්නේ, ඔක්කොම හිතෙන්නේ තත්තාකාරේ බලන්නේ නැති කෙනෙකුට. සංකල්පවල මුලා වෙච්ච කෙනෙකුට තමයි තත්තාකාරේ බලන කෙනෙකුට සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා පහළ වෙන්නේ, ලෝභ ද්වේෂ මෝහ පහළ වෙන්නේ නැහැ. එතකොට මේ ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා කියන්නේ තමා විසින් හදාගත්ත දෙයක්ද, ලෝකේ තියෙන දෙයක්ද? තමා විසින් හදාගත්ත දෙයක්. ඒකනේ රහතන් වහන්සේට නැති වෙන්නේ, පුතජනයන්ට තියෙන්නේ. මේක ලෝකේ තිබිච්ච දෙයක් නම් හැමෝටම පවතිනවනේ. තියෙනවා. හැබැයි ලෝකේ හැමෝටම පවතින දේවලුත් තියෙනවා. ඒ තමයි ගින්දරේ රසණය, සීතලේ සිසිලස, ඒ වගේ දේවල් ලෝකෙ හැමෝටම දැනෙන පවතින. ඔව්, බඩිකින්නත් එහෙමයි. නමුත් අර බඩිකින්න කුසට ඇතිවන බඩිකින්නකුත් තියෙනවා, හිතේ ඇතිවන බඩිකින්නකුත්, අසනීප මේ කියන අධික බඩිකින්න ස්වභාවයකුත් යම් යම් අයට තියෙනවා. සමහර අයට ශරීරයට අවශ්‍ය කරන පිපාස ගුණයකුත් තියෙනවා. සමහරලාට බය වුණාම තැටි ගත්තොත් ඇතිවෙන මානසික ඇතිවෙන පිපාසයකුත් තියෙනවා. එතකොට අර මානසික ඇතිවෙන ගින්න පිපාසය කෙලස් දුරු කරගත්ත උතුමන්ට නෑ. නමුත් ඉතින් ශාරීරික පිපාසය පරිගින්න තියෙනවා. දැන් තේරෙනව නේද තමන් ඉන්න ඕන තැන? දැන් තමන්ට කරන්න තියෙන්නේ මොකද්ද? ඈ? නාලිකාව වහලා දාන්න ඕන. තමන්ගේ නාලිකාව, තමන්ගේ විකාශනාගාරි වහලා දාන්න ඕන. වහලා දැම්මට පස්සේ ඇයි වහලා දාන්න කියලා කියන්නේ මං? ඔබ ඔය මොන අපේක්ෂාවකින්ද ඔය විකාශනය ආරම්භ කරලා තියෙන්නේ? ඔබ අපේක්ෂා කරන දේ ඔය විකාශනය තුලින් හම්බ වෙන්නේ නැහැ. ඔබ හැම කෙනෙක්ම මේ කරන, කියන, සිතන, පතන හැම දෙයක්ම කළා. පොල් ගහලා හරි බලාපොරොත්තු වෙන්නේ සිතස් සාන්තිය. දෙයයන්ට කියලා හරි බලාපොරොත්තු වෙන්නේ සිතස් සාන්තිය. අනුන්ට ඉරිසියා කරලා, වෛර කරලා හරි, එමනිහා නැති වෙලා හරි බලාපොරොත්තු වෙන්නේ සිතස් සාන්තිය. තමන්ට සහනයක් ලැබෙන්න කියලානේ. ඉතින් ඔය විකාශනාගාරවලින් සහනයක් ලැබෙයිද? එතනින් හම්බෙන්නේ නැහනේ. සනසිල්ලක් හම්බෙන්නේ නැහනේ. ඈ තව අවුල් වෙනවා. තව මනස අවුල් වෙනවා. තව අවුල් වෙනවා. ඒ නිසා තියෙන්නේ ලෝකේ හැමදාම වෙනස් වෙනවා. ලෝකය මට ඕන පරිදි පවතින්නේ, මගේ ශරීරයවත් මට ඕන විදියට පවතින්නේ, මගේ සිතවත් මේ වෙනකොට මට ඕන විදියට පවතින්නේ. ඒ නිසා මම සම්පූර්ණයෙන් මේ විකාශනාගාරයේ වහලන විකුණන්න එපා. වහලලා විකුණොත් එහෙම තව එක්කෙනෙක් වැඩ කරන්න පටන් ගන්නේ ඕකේ. ඒ නිසා වහලලා දාන්න. විකුණන්න එපා. විකුණන ගමන් ඊට පස්සේ තව එක්කෙනෙක් ඔළුව ඉඳන් වැඩ කරනවනේ. එතකොට එතන මොකද වෙන්නේ? අන්න ත්‍රිවිධ සුචරිතය පහළ වෙනවා. ආ රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා, ස්පර්ශ නිසා ඇතිවෙනා වූ දේවල් පිළිබඳව ගැටලු උපදින්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතේම මනෝ සුචරිතයත්, කාය සුචරිතයත්, වාස් සුචරිතයත් පවතින. ඒකට හේතුව තමයි සත්ත්ව පුඤ්ජන ආත්ම දෘෂ්ටිය එහි නැති නිසා. සත්ත්ව පුඤ්ජල ආත්ම දෘෂ්ටියෙහි නැති නිසා. දැන් ওই සත්ත්ව පුඤ්ජල ආත්ම දෘෂ්ටියෙන් කරන කියන කටයුතු වලට ගියහම තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ ඒකටමයි. ඒකමයි. ඔව්. දැන් මේක අහගන්න පුළුවන් පිළිතුරක් නම් නෙමෙයි කවදාවත් ධර්ම අවබෝධය කියන එක තව කෙනකින් අහගන්න බෑ. තමන්ම ධර්ම පරිශ්‍රණය කරලා ලබා ගන්න ඕන දෙයක්. ඒත් ඒක තමන්ගේ හිතට හම්බ වෙන දෙයක් එහෙම නෙමෙයි. තමන්ට හම්බ වෙන දෙයක් නෙමෙයි. අවබෝධය ලබා ගත්තොත් එයාට කවදාවත් කියන්න බෑ මේ අවබෝධය මගේ කියලා. හේ මේ මම අවබෝධ කරගත්තා, මේ අවබෝධය මගේ කියලා කියන්න බෑයි කියන්න බැරි. මමෙක් නෑ. ඒ නිසා මේ සද්ධර්මය අවබෝධ කර ගැනීම කිසිම කෙනෙකුගේ මමංකාරයේ උසස් වීමක් නෙවෙයි. ඔය එක මේක මොහතකනේ දෙකම නැති වෙන්නේ එකවර. අවබෝධ වීමයි මමංකාරයේ දුරු වීමයි එකවර සිද්ධ වෙන්නේ. එක ෂණයකදී එකවර සිද්ධ වෙන්නේ. දැන් ඔක්කොම ෂණේත් දන්නවා, අවබෝධ වෙන හැටිත් දන්නවා, කරගන්න ඕන එකත් දන්නවා. හැබැයි වැඩේ වෙන්නේ පත්තු වෙන්නේ නැහැ. ඈ ගිනි කූර ගන්න හැටිත් දන්නවා, ගිනි කූර ඇතුල්ලුවම පත්තු වෙනවයි කියලාත් දන්නවා. ඌ පත්තු කරගන්නේ නැහැ. ඒක නෙවෙයි. ආ ඔක්කොම කැලි බැලි ටික තියෙනවා. තාම ස්ටාර්ට් එකේ නැහැ ඒක. ඈ ඒක හරියට අර ගොඩ එහෙම නෙවෙයි, ප්‍රායෝගිකව පීනන්න පුරුදු වෙන්න. නැත්තම් ගොඩේ ඉඳන් පීනන්න පුරුදු වුණා වගේ වෙනවා. ඒ නිසා තමයි නිතරම තමන්ගේ අධ්‍යාත්මයත් එක්ක නුවණත් එක්ක තමන්ගේ හිතට දැනෙන පරේක්ෂණයක තමයි යෙදෙන්න ඕන. මතකය කියලා කියන්නේ ඉගෙන ගැනීම, අධ්‍යාපනය වගේ දෙයක්. ප්‍රායෝගිකත්වය පච්චත්තං වේදි තබ්බෝ. කෙලින්ම විලට බහැලා, හැලට බහැලා, පීනුන් තටාකයට බහැලා පීනනෝ පච්චත්තං. එයා කෙලින්ම ඉන්නේ නාන තටාකේ. ප්‍රත්‍යක්ෂයට ඒක සීතලක් දැනෙනවා, අමාරුවක් දැනෙනවා, පීනන්නත් ඉගෙන ගන්නවා. ඒ නිසා දැනුමයි ප්‍රායෝගිකත්වයේ එකට යන්න. කාලයක් දැනුම කාලයක් ප්‍රායෝගිකත්වේ නෙමෙයි මේ දේශනාවක් කරද්දී අපි පින්නතුන්ට කියන්නේ දැනුමයි ප්‍රායෝගිකත්වයේ එකට යන්න. එකට යනකොට ඒක ආත්මීය හැකියාවක් බවට පත් වෙනවා. දැන් ඕන කෙනෙකුට මේ මෑණිවරුන්ට කියන්න පුළුවන් වලල්ලක් ගත්තා, කකුල් දෙක එහෙම දෙපැත්තට දැම්මා, පොල් ගහේ මෙහෙම අත තියලා මෙහෙම නැග්ගා කියලා. දැන් ওই මෑණිවරු පොල් ගහක නගින්න ගියොත් ওই විදියට නගින්න පුළුවන්ද? නෑනේ. පොල් ගඩන හැටි දැනගෙන හිටියට බලාගෙන හිටියන නගින්න බෑ ගහේ. ඒ වගේ පොල් ගස් නගින්න එපා කවුරුත්. ඒ වගේ ඒ වගේ මේ ධර්මයේ තියෙන අර හැඩතලෙම මේ ඉගෙනගෙන පමනක් වැඩක් නැහැ. ප්‍රායෝගිකව නුවණින් තමා තුළ තියෙන අඩුබඩු නැති කරන්න ඕන. හරියට මොන වගේද කිව්වොත්, අර බුදුහාමුදුරු උපමා කළේ, බුදුරජාණන් වහන්සේ උපමා කළා හි හදන හි වඩුවෙක් වගේ. හරියට යායි කෙලින් කරනවා නිතරම. ඒ වගේ හිත ඍජු කරන්න, ඒ හිත ධර්මයට යොමු කරන්න. වඩුවෙක් වගේ උළු හවු ජනෙල් ඒවා හදනකොට යා නිතරම මට්ටම තියේ තියා කොතනද අඩුව කොතනද අඩුව කියලා එතන එතන ඒ මේ ලීය හදනවා මදිනවා. ඒ වගේ දැන් එතන ලීය හැටියට වඩුව ගන්න මේ ඇදාර ඉන්න ලීය අපි ගන්න ඕන මොකද්ද? අපි ගන්න ඕන අපේ හිත, අපේ ඥානය, අපේ ආත්මීය ගුණේ. ඒ නිසා අර හිතේ තියෙන ඇදාර ගන්න නැතුව කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඈ පවුලේ සමගිය ගැන කතා කරන උදවිය ඉන්නෝ නෝන ඩිවෝස් කළා. පාජාරවරු කීප දෙනෙක් ඉන්නවා මේ නෝන ඩිවෝස් කළා. පවුලේ සමගිය ගැන කතා කරනවා. ඊට පස්සේ දරුවන් යුතුකම් ගැන එහෙමයි කතා කරනවා. දරුවෝ ඉන්නවද නැද්ද කියලාවත් බලන්න. ඒ තමයි අධ්‍යාපනයේ පමණක් ඇති ප්‍රායෝගිකත්වයක් නැති මහාචාර්යවරු. ඒ වෙරි මහාචාර්යවරයෙක් වෙන්න ඕන නම් ඉතින් මෙහෙ ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් ඒකට ඒක නම් ඔය ඉගෙන ගන්න ඕන තැනකින් පුළුවන්. ඒ නිසා ප්‍රායෝගිකත්වයත් එක්ක සමග අධ්‍යාත්මික වෙනස ඇති කර ගන්න. ප්‍රායෝගිකත්වයත් එක්ක අධ්‍යාත්මික වෙනස මේ ස්වභාවය ඇති කර ගන්න ඕනේ. දැනුම ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගත්තොත් තමයි අර අපි බලාපොරොත්තු වෙන දේ ලබා ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මොකද මේ හැමෝටම මේ දේ කියන්නේ මේ ලබන්න කියන්නේ, මේක ලබනාත්ම ගෙනියන්නේ මේ නෙමෙයි. දැන් වෙන තැන් කොහෙවත් කියන්නේ මෙන්න මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මයක්, මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම උදෙසා කියන ධර්මයක් කියන ආකාරයෙන් දහමක් කියවෙන්නේ නැහැ. එක්ක හැඩේට, එක්ක ලස්සනට, එක පන්සල හදා ගන්න එහෙම වැඩ නේ තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රෝඩා රටාවල් ඕනේ නැහැ. මට සල්ලි හම්බ කරන්න තිබ්බනම් ඒවට කොන්ද ක්‍රම තියෙනවා නේද? නේද? ඒවට හොඳ ක්‍රම තියෙන මේ සමාජයේ ඉන්න මොඩිය රොත්තු පිටින් ඉන්නේ. පොඩ්ඩු නෙමෙයි. රොත්තු පිටින් ඉන්නේ අල්ල ගන්න පුළුවන්. හරිද? සල්ලි හම්බ ගන්න. සල්ලි හම්බ කරන්න ඕන නම් එහෙම පුළුවන්. එහෙම අපි මේ ක්‍රියා කරන්නේ මොකද අපිට යන්න තරක් තියෙනවනේ. අපිට යන් කිසි පාරමිතාවක් තියෙනවනේ නේද? ඕන කෙනෙකුට තියෙනවනේ. ඉතින් මේ මෙලොව විතරක් අර ඒක චක්කු මිනිස්සෙක් වෙන්න බෑනේ. මේ ලෝකෙ විතරක් සැප සම්පත් ඒවා මේවා විඳලා යන තන වහගෙන වැඩක් නෑනේ. යන තන හොඳ වෙන්න යන්නේ කොහෙද? යන්නේ කොහෙද? තනක් නෑ. යන දැනක් හදාගන්න යන්න දැනක් කොහෙද? ඈ යන දැනක් කොහරි හරි හදාගන්නවා. ඈ යන දැනක් නැති වෙන්නේ නැහැ. යන දැනක් හදාගන්නවා. තමන්ගේ හිතේ තියෙන ස්වභාවයට තමයි යන්නේ. ඕනම කෙනෙක් තමන්ගේ තියෙන හිතේ ස්වභාවයට තමයි යන්නේ. හිත පෙරේතෙක් කියලා හිටියොත් පෙරේතෙක් වෙනවා. හිත යක්ෂයෙක් වෙලා හිටියොත් යක්ෂයෙක් වෙනවා. හිත තිරිසනෙක් වෙලා හිටියොත් තිරිසනෙක් වෙනවා. හිත දෙවියෙක් වෙලා හිටියොත් දෙවියෙක් වෙනවා. ඉතින් තමන්ගේ මනස ප්‍රසන්න ගුණය කියලා කියන්නේ දේව ගුණය. අප්‍රසන්න ගුණය කියලා කියන්නේ අපාය ගුණය. අපාය පැත්ත රස්නේ කියලානේ පෙන්නන්නේ. එතකොට සුගතිය වගේ දේවල් ලස්සනයි කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ මල්වත්තට ගියාම දැනෙන සුවතාවයක් වගේ සුගතිය පැත්තේ සිටවිලි දැනෙනවා. ඔය කුණු කන්දක් තියෙන පැත්තකට ගියා වගේ දුගතිය තියෙන පැත්ත, එහෙම නැත්නම් දුගඳ හමන සිටවිලි දැනෙනවා. ඒ නිසා ඔබටම ඔබේ හිත සුවඳ හමනවද දුගඳ හමනවද කියලා හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. යම් යම් අවස්ථාවන්වලදී දුගඳ හමන ස්වභාවයක් හටගත්තොත් මොකද වෙන්නේ? වහා මේ සිතුවිලි පද්ධතිය, මේ අකුසල සිතුවිලි පද්ධතිය, මගේ හිත මේ යන්නේ දැන් වැරදි පැත්ත කියලා ඒක හරව ගන්න ඕන සුගති පැත්තට. තමන්ටම තමන් අවවාද කරගෙන තමන්ටම තමන් ගුරුවරයෙක් බවට පත් වෙන්න ඕන. හොඳයි, මේ කියපු සියලුම දහම් කරුණු ටික ටික වෙලාවක් අපි ධම්මානුපස්සනාවක් හැටියට වඩන්න විනාඩි 5ක් පමණ නිහඬව හොඳයි සංසුන්ව භාවනා කරන්න. තරහින් ඉන්න කෙනා හිතනවා මේක මගේ හිතේ දෝෂයක් නෙමෙයි, මේ මේ අරයා නිසා, එයා පුප්පන නිසා, එයා ගස්සන නිසා, එයා බණි නිසා තමයි මට මේ තරහ කියන්නේ. නෑ, ඇත්තටම මේක තමන්ගේ දෝෂේ. මෑ අපි හිතනවා අරයාගේ මෙයාගේ දෝෂයක් කියලා. ඒ නිසා අර හේතු මේ හේතු නෙමෙයි. සමහර අය හිතනවා මට අර දේ නැති නිසා, මේ දේ නැති නිසා, මෙහෙම තිබ්බනම් හරි, අරම තිබ්බනම් හරි කියලා ඔක්කොම. ඒ බොරු. මොනවා තිබ්බත් මොනවා නැති වුණත් මිනිස්යාගේ චිත්තසංතානය කියන එක මේ සෑහෙන එකක් නෙමෙයිනේ. මේ ලෝකේ නොසෑහෙන දේවල් තියෙනවා. එකක් තමයි මහා සාගරේ සෑහීමටපත් වෙන්නේ. අනිත් එක තමයි ගින්න. ගින්නට මොනවා දැම්මත් සෑහීමටපත් වෙන්නේ පුච්චල දානවා. නොසෑහෙන දේවල්, තිරෙන්නේ නැති දේවල්. ඒ වගේම තමයි හිත. ඔය හිතට මොනවද දැම්මත් සාගරේ දැම්මා වගේ තමයි. ඈ, මහමුහුදේ දැම්මා වගේ තමයි. ඒස මහමුහුද බුදුහාමුදුර උපමා කරලා කියන්නේ මහමුහුද පිරෙව්වත් මහණෙනි හිත පිරෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ ගමන මේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉස්සරහට ශක්ති ප්‍රමාණෙන් ගමන් කිරීම තමයි කරන්න තියෙන්නේ. ධර්මානුකූලව ශක්ති ප්‍රමාණයෙන් ගමන යන්න ඕන. ඒ කියන්නේ භෞතික ලෝකය. ඒකයි. ඔව්. හා?
ඒ පොඩ්ඩේ සංසෝධනය කරලා තියෙනවා දෙක. එකක්
මොන්නේ? ප්‍රේත වස්තුයි විමාන වස්තුවේ තියෙන පොත් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මේ දිව්‍ය ලෝක ගැනයි අපාය ගැන කියලා දෙනවා. ඉතින් අපේ අය ගොඩක් අපාය ගැන දැනගන්න කැමති. දිව්‍ය ලෝක ගැන දැනගන්න කැමති නැද්ද? අසනේ. ඇයි? ඒ දිව්‍ය ලෝක යන්න බය කරලා තියෙන අපේ උපාසක අම්මලට. මොකද අර කියලා තියෙනවනේ අර දිව්‍ය කුමාරයෙකුට දෙවගණන් 500ක් විතර ඉන්නවයි කියලා. එහෙම කිව්වහම බයයි. මොකද මේ ඉන්න කුමාරයත් එක්කත් හරි අමාරුවෙන් ඉන්න එකේ ඔය 500ක් එක්ක ඉන්න ගියාම කොච්චර අමාරුවක්ද කියලා බය වෙනවා. දැන් දිව්‍ය ලෝකේ මෙහෙමයි. දිව්‍ය ලෝකේ කියලා කියන්නේ මේ ඒක මේ ඕන තැනක මේ අවකාශයේ පිහිටන්න පුළුවන් දෙයක්. දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ පිහිටන්න පුළුවන් මනෝ ශරීරයක් තියෙන්නේ. කවුරුවක්වත් මේ ජලාභුජ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසකින් උපදින්නේ නැහැ. ඈ? ඕපපාතික ශරීර තියෙන. ඒ නිසා දිව්‍ය ලෝකේ කිසි කෙනෙක් බය වෙන්න එපා, කසාද බඳින්නේ නැහැ. බය වෙනවා දිව්‍ය ලෝකේ කිසිම කෙනෙක් කසාද බඳින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අර හිතන දේ මැවෙනවා. මල් උද්‍යාන හිතනකොට එහෙම මැවෙනවා. දියැලි මැවෙනකොට එහෙම මැවෙනවා. එයාට ගුරු පාරක ඇවිදින් යන්න හිතනකොට ගුරු පාරවල් මැවෙනවා. කුඩා ලස්සන සිහිනයක් මම උපමා කරන්නේ එහෙමයි. ලස්සන හිණ දගිනවනේ. ඒ වගේ තමයි. ඒ විදිහට මැවෙනවා. එතකොට අපහාය කියන්නේ ඊට සමාන්තර හිණයක් තමයි. නමුත් හිණෙන් උනත් බය වුණාම කෙනෙකුට ඒක ජීවිතේට ආත්මයට මනසට දැනෙනවද නැද්ද? දැනෙනවා. හොඳට දැනෙනවා. හොඳට දැනෙනවා. ඒව තමන්ගේ මනස තුල තමන් කරපු කීපු දේවල් වලට අනුරූපීව තියෙනවා. ඉතින් මේ ඔය විදිහට මේ ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි, ඔච්චර වද හිංසා ලැබෙනකොට ඒ අපායේ ඉන්න මිනිස්සු මැරෙන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ හරි අපූර්ව උදාහරණයක් දෙනවා. කියනවා මස් ඇට කට්ටක් වුණත් කෑවහම ඒක දිරවල පිට වෙනවද නැද්ද කියලා අහනවා. දිරවනවද කියලා අහනවා බඩේ. දිරවනවනේ. මස් ඇට කට්ටක් කෑවත් කටුවක් කෑවත් බඩේ දිරවනවා. ඒත් බලන්න පුදුමාකාර දෙයක් කියලා කියන්නේ ඒ දිරවන දිරවිල්ලට හැම හැම දිරවන්න පටන් ගත්තොත් මේ බඩ බඩත් එක්ක දිරවලයිනේ. නමුත් බඩ දිරවන්නේ ඇට කට විතරක් දිරනවා. පුදුම ධර්මතාවයක් ඒක. දැන් අමුමින් මස් කෑල්ලක් කෑවොත් ඒක දිරවල යනවද නැද්ද? දිරවනවනේ අනිවාර්යයෙන්ම. ඉතින් නමුත් ඒ වගේම මස් කෑල්ලක් නෙමෙයි බඩ කියන්නේ. එහෙනම් බඩ දිරවිලා දිරවල යන්නේ නැහැ හැම ලේසියෙන්. ඒ වගේ අතනත් ඒ කර්ම බලවේගය නිසා කොච්චර දුක් පීඩා වින්නත් ඒක තුල ආයයි මේ මියන නොයාමකින් වද විඳිනවා, ජීවත් වෙනවා. ඒක තමයි ස්වභාවය. කොහොමත් බරහිත පහලට, සැහැල්ලු හිත උඩට. ලෝක සත්‍යයක්, විද්‍යාත්මක සත්‍යයක්. ඔය රිජිපෝම් කෑල්ලක් එහෙම නැත්තම් පුළුන් කෑල්ලක් වතුර වීදුරුවකට දැම්මහම උඩ පාවෙන. ගල් කැටයක් දැම්මහම යට යනවා. එතකොට හිතක් ගලක් වුණොත්, රුදුරු වුණොත්, පෞකාර වුණොත්, දැඩි වුණොත්, දැඩි යහපත් ගුණාංග නෙමෙයි, දැඩි අයහපත් ගුණාංග තිබුණොත්, දැඩි යහපත් ගුණාංග වලින් සුගතිය, දැඩි අයහපත් ගුණාංග වලින් දුගතිය යන. දැන් සමහර අය ඉන්නවා මම මලත් මම ප්‍රාණඝාතය කරන්නේ. ඒ දැඩි හොඳ ගුණයක්. සමහර අය ඉන්නවා මට බැන්නොත් මම පලි ගන්නවාමයි. මට ගැහුවොත් මම පලි ගන්නවාමයි. අපි ලෝමකහක් හරි එල්ලුවොත් අපි මෙහෙම කරනවා. එහෙම නැද්ද කට්ටිය? ඉන්නවා. අන්න එතකොට දුගතියට දැඩි වෙන පිරිසකුයි සුගතියට දැඩි වෙන පිරිසකුයි කියලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මගේ හිතේ තුල මම සුගතිය වඩනවද දුගතිය වඩනවද? තාම පැහැදිලි? ඉතින් අපි ද්විචක්ඛු කියන පුජ්‍යලය වෙන්න ඕන. මෙලවටත් පරලොවටත් බලපාන විදිය හිතලා, ඒ වගේම තමන්ගේ හිතේ බලපාන පිළිවෙල බලන්න ඕන. තමන්ගේ හිත දිහා තමන්ට බැලුවහම පේනවා මේ දේ පිළිවෙල මේකයි මේකයි කියලා පේනවා. මේ දේ ක්‍රියාවලිය මේකයි මේකයි කියලා පේනවා. එහෙම පේනකොට ඒක තමන්ට දනවනවා. එතකොට පාපය ගින්නක්සේද පින සැහැල්ලු දෙයක් හැටියටද දනවනවා. දැන් අපි උත්සාහ කරන්නේ ඇත්තට මේ පාපය පින ක්‍රියාත්මක වෙන්නේ මමත්වය තුළ. දැන් අපි උත්සාහ කරන්නේ පින්පව් ක්‍රියාත්මක වෙන රටාව, එහෙම නැත්නම් ඒ රිද්මය, ඒ වේගය ගලාගෙන යන සීමාවත් ඉක්මවා දකින්න. එයා ඉක්මවා දැක්කොත් එයාට හැකියාව ලැබෙනවා අර පින්පව් වලින් සොලවල මිනිස්සයා අපායට ගෙනියන ස්වභාවය වළක්වන්න. ඒකනේ මේ ඔය පළවෙනි මාර්ගඵලය ලැබූ අය නතේ ගමිස්සන්ති අපාය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස යම් කෙනෙක් දුරලුවොත් එයා අපායට යන්නේ සසර. ඈ හැමදාම මේ தත්ත්වයේ තියෙන. මොකද අපායකට යන්නේ දැඩි බව නිසා. දැඩි අන්තගාමි අකුසල කර්ම නිසා. නෑ පිරිහෙන්නේ, කවදාවත් පිරිහෙන්නේ මොනම හේතුවකින්වත් පිරිහෙන්නේ නෑ. එහෙම පිරිහෙන්නේ ඒ ඥාන දර්ශනය. ඒක මම උදාහරණයක් කියන්නේ. ඔබ ගින්දර ගැන ලබාගත් අවබෝධය ඔබට ජීවිතේ වෙනස් වෙනවද? මේ ඊට වඩා අද ගින්දර ගැන තියෙන අවබෝධය වෙනස්ද? නෑනේ. එතකොට බලහත්කාරයෙන්ද ඔබේ මතය තියාගෙන ඉන්නේ? නෑනේ. ඒක ඉබේ ඇඟේ තියෙන දෙයක්, මේ ගින්දර මෙහෙම දෙයක් කියලා. ඒකට හේතුව ඇත්තටම ඔබ පුච්චගෙන තියෙන කවදාකාරි අත. රස්නේ දැනිලා තියෙනවා. ඒ නිසා ඒකින් ලබාගත් අවබෝධය ඒ විදිහටම තියෙනවා. අන්න ඒ හා සමාන අවබෝධයක් තමයි ගොඩනැගෙන්නේ. ඊළඟට ඔහු ගින්නට පණින්න යන්නෙත් නෑ, ගින්න රත තියන්න යන්නෙත් නෑ, ගින්න ගැන හිතන්න යන්නෙත් නෑ. මම අර එක දවසක් මහත්මයෙන් ඇහුවා, ඔබට කවදාවත් හිතනවද මේ මං උදෑසන නැගිටලා අද ගිහිල්ලා ලිප උඩින් වාඩි වෙයිද දන්නේ කියලා හිතනවද කියලා? එහෙම හිතෙන්නේ නෑනේ. මං පරිස්සම් වෙන්න ඕන, මං අදිස්සින් ලිප උඩ වාඩි වෙයිද දන්නේ කියලා. එහෙම සංවරයක් අපිට තියෙනවද? එහෙම සංවරයක් නෑ. ඇයි? හේතුව මම යථා අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයකින්ම මම එවැනි ඒ ගින්දර රස්නේ, ගින්දර පිච්චෙනවා. ඒ නිසා එවැනි සංකල්ප පහළ වෙන්නේ නැහැ. එතකොට යම් යම් දේවල් පිළිබඳව සංකල්ප පහළ වෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳව හරි යථා අවබෝධය තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. මට තරහ සිතක් ඒත් දන්නේ නැහැ, මට ලෝභ සිතක් ඒත් දන්නේ නැහැ, මට මෝහ සිතක් ඒත් දන්නේ ඕනේ කියලා. හරි අපි හිතමුකෝ පහළ වුණා කියලා. පහළ නොවීම ඉන්නනම් ගැඹුරු යථා අවබෝධයක් තියෙන පහළ වුණොත්, පහළ වුණාට පස්සේ කල්පනා කරලා හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට කෙනෙක්ගේ හිත වඩන්නේ නම්මන්නේ කොයි පැත්තටද? ඒ පැත්තටම තමයි යා සසර යන්නේ. ඔය හාමුදුරුව උණයි හිස බෑවයි ඒව කතා නෑ ගිහි, මේ බොරු කතාවක්. මේ එක විදියකට බලපානෝ හාමුදුරුවන්ට, එක විදියකට බලපානෝ ගිහියන්ට කියලා එකක් නෑ. වැරද්ද වැරද්දම තමයි. අර පුතග්ගන චේතනාවෙන් අර දෙපැත්තක වෙලා හිටියට ඒ සාමාන්‍ය ලෝක සාධාරණ ධර්මතාවයේ හැමෝටම එකහා සමාන ගුණයකින් යුක්තයි. එකහා සමාන ගුණයකින් යුක්තයි. ඇඳුම, පැළඳුම, ඒකේ වයස, තරාතිරම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ වගා කරන දෙයි ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒ නිසා ඔබ නිතරම වගා කරන්නේ මොකද්ද කියන එක බලන්න. ඒ නිසා සද්ධර්මය වගා කරගන්න බලන්න. ඔව් දැන් මේක දැන් අපි කියන්නේ මෙහෙමයි. දැන් මේ ලෝකයේ එක එක අය ආස කරන්නේ එක එක දේවල් වලට. එක එක දේවල්. සමහර අය බලයට කැමති, සමහර අය ධනයට කැමති, සමහර ප්‍රසිද්ධියට කැමති, සමහර අය තියෙනවා. ඒකේ ඒ දෙයක් හොරකමක් හරි හොඳ දෙයක් හරි නරක දෙයක් හරි වෙන්නේ ඒ පුජ්‍යලයා ඊට දක්වන චේතනාත්මක ගුණය අනුවයි. චේතනාත්මක ගුණය අනුවයි. චේතනාත්මක ගුණය අනුවයි ඒ දේ වෙන්නේ. මේ ඒක චේතනාත්මක ගුණය. අපි කියන්නේ දැන් අපි හිතමුකෝ ව්‍යාපාරිකයෙක් නම් මෙයා මේ වාහනේ විකුණලා මෙහෙම ලක්ෂයක් ලාභේ ලැබුවොත් ඒක අසාධාරණයි. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලබන එකනේ කොහොමද? එහෙම එකක් නැහැ. එයාගේ තාක්ෂණික බුද්ධියට, ඔහුගේ ගෙන්වා ගැනීමට, ඔහුගේ මහන්සියට, ඔහුගේ අවධානමට, ඔහුගේ අනිකුත් සියලු වටපිටාවන් තහවුරු කර ගැනීම සඳහා ඌට තියෙනවා මිලක්. ඔහු ඒක මිලක් කරනවා. ඒකේ නෙවෙයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි වරදක් නැහැ ඒකේ. ඔව් ඒක දන්නවා. ඉතින් ඔහුට මේක ගෙනියන්නම කියලා කියන්නේ නැහැ නේ. ඔබට මේ හොඳද කියලා බලන්න හොඳ නැ ගෙනියන්න. ඔබේ ගාන්ට මේක වටිනව නම් ගෙනියන්න. ඒක පාපයක් නැහැ නේ. ඔහු බැලුවා ඒක මේ ගාන්ට වටිනවා. ඔකේ. එහෙනම් ඉතින් විවිධ ගණන් වලට තියෙන කැමැති එකක් ගෙනියන්න පුළුවන්. එතකොට ඒ ව්‍යාපාරික පාපකාරීක වෙන්නේ නැහැ. ඔහු බිල ගහලා තියෙනවා. කැමති කෙනාට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන හොඳ නැත්නම් මේ කරකට ගිහිල්ලා බඳු ගන්නත් පුළුවන්. මේ අර මනුස්සය ගස් බැඳලා දෙන්නේ නැහැ නේ මේක ගෙනියන්න. එන්නේ කියලා. ඉතින් මේ යම්කිසි සේවාවක් කරන කොටත් එහෙමයි. නීතිඥ සේවාවක් හරි මොනවා හරි කරන කෙනෙකුට උනත් යම්කිසි ගුරු සේවාවක් හරි කරනකොට මේ පන්තියට එනකොට 500යි, මේකට 1500යි, මේකට මේ කෝස් එකට 10000යි. කැමති නම් එන්න, නැත්නම් ඉන්න. එතකොට එයා වැඩිකාරයෙක් වෙන්නේ නෑ. වැඩිකාරයෙක් වෙන්නේ නෑ. ඒ බැලෙන් ගස් බැඳලා ඉතින් ගත්තොත් එහෙම තමයි වැඩිකාරයෙක් බවට පත් වෙන. හැබැයි නැති දෙයක් ඇති කරලා, නැති දෙයක් ඇති කරලා මිනිස්සුන්ව මුලා කිරීමක් කළොත් එහෙම මොකද වෙන්නේ? පාපෙට වෙනවා. දැන් ওই ග්‍රහපල කේන්දර බලන කට්ටිය පොඩි අපලයක් බලලා මේ ඔයාගේ අඳුබඳු කැඩෙන්න පුළුවන්, මේව කරන්න පුළුවන්, මෙච්චර ගාණක් ඕන, මෙච්චර මණික් ගලක් දාන්න ඕන. දැන් එයා පැහැදිලිවම රුපියල් 10000 මණික් ගලක් අරගෙන එයා කියනවා මේක ලක්ෂයයි මේ මණික් ගල. එතකොට ඒක බොරුව. එයා කියනවා මේක 10000ට අරගෙන මේක ලක්ෂයක් දීලා ගත්තේ මම. මාත්‍යර නිසා දව 10000ක් අඩු කරලා 90000කට දෙන්නා. එතකොට බොරුව. එහෙම නෙමෙයි. එයා කිව්වනම් මම මේක විගුණන්නේ ලක්ෂයකට කැමති නම් ගන්න කිව්වා. හැබැයි සමහර ලාට මේ මිනිස්සයා ගත්තත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි හරමගලම අර ඒකනේ පොඩ්ඩින් පොඩ්ඩ පොඩි පොඩි වෙනස් වලින් පුංචි පුංචි දේවල් වලින් මේ මිනිස්සයා වේගයෙන් අකුසලයට කුසලයට ඕන පැත්තකට චේතනාව අනුව පෙරලෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ගේ හිත දන්නවා යම්කිසි ඕනම කෙනෙකුට මේ අගයක් හැදෙනවා. වැලියු එකක් හැදෙනවා. එයාගේ පෞරුෂය, එයාගේ අධ්‍යාපනය, එයාගේ කැපවීම සහ එයාගේ වටපිටාව නිසා ඒක තියෙනවා. ඒක මේ මේ එකක් හැදෙනවා. හැදුනහම ඒකට තියෙනවා. දැන් අපි ඔය දුර බැහැර බණක් කියනකොට ඉතින් බස් එකේ ගිහිල්ලා බණ කියන්නේ කිව්වොත් රුපියල් 200ක් බේරෙන්න පුළුවන්. ඈ මේ වාහනේක ගියොත් රුපියල් 10,000ක් යනවා. එතකොට වාහනෙන් යන ක්‍රමයේ එකක් බස් එකේ යන ක්‍රමයේ එකක්. එතකොට කිව්වොත් එහෙම හරි මම වාහනේක වඩින්නේ කැමති නම් ගෙන්න ගන්න. ආ එතකොට හරි. ආ හරි අපේ ආන්දරේකට කවන්නේ මොකද මට අපහසුයි මෙහෙමයි කාර්ය බහුල වැඩි මම ආයි පන්සලට එන්න ඕන මට වේගී යන්න ඕන මෙහෙමයි තියෙන්නේ. එතකොට හරි. ගැටලුව නැහැ. ඔයිති සම්මුති එක එක දේවල් තියෙනවා. ඉතින් එක එක පියවත් පිළිවෙත් දේවල් තියෙනවා. ඉතින් හොඳ දේවල් අයහපතක් නොවන සිතක් ශාන්තියක් වෙන හොඳ දේවල් කරන එක හොඳයි. චේතනාව පිරිසුදු වෙන්න හොඳයි. බෝධි පූජා, කිරි පිඩු දාන, කිරි යම්ම දාන නේද? ඔය වගේ දේවල් හොඳ දේවල්නේ නේ. හොඳ දේවල් ඉතින් කාට හරි ආහාරයක් වෙන්න, සිතක් ශාන්තියක් වෙන්න, සතෙකුට හරි එහෙම උපකාරක කිරීම පුණ්‍ය ධර්මවලට ගැනෙනවා. හැබැයි තින් අර මගඵල නිවන් දකින්න නම් උපකාරක වෙන්නේ නැහැ. ඉතින් ඕව ප්‍රශ්න හැටියට භාජනය කරගන්න එපා. ඕව සාමාන්‍ය ජීවිතයේ දේවල්. ඕනම දෙයක් දිහා බැලුවාම සරලවම පේනවා මේක හොඳද මේක නරකද කියලා. අහන්න දෙයක් නැහැ. ඒකට හේතුව මේකයි කියලා හිතෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩාක් දේවල් තමන්ම හිතලා තේරුම් ගන්න. මේක මේ ප්‍රශ්නයක් නැහැ නේ. මොන ආකල්පයක් වුණත් මේක හොඳයි. මේක වරදක් නැහැ. බැලු බැලමට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් ප්‍රශ්නයක් හැටියට කරගන්න එපා. ඔව් දැන් සමහර උදවියට සිරිපාද යන්න උවමනාව තියෙනවා. ඒත් සමහර වෙලාවට කියනවා අනේ හාමුදුරනේ තාම යැවෙන්නේ නැහැ නේ සිරිපාද. ඒ වගේ ප්‍රශ්නයක් නේද? මට දිරිපාද යන බොහෝ උමනාව තියෙනවා. බොහෝ උමනාව තියෙනවා තාම යැවෙන්නේ නැහැ. ඒ එහෙම නැහැ ඉතින් කකුල් දෙකට රොබෝ මේකයි කයි කරලා ඉවරලා අපි විසින් රිමෝට් එකෙන් ක්‍රියාත්මක කරවන්න වෙනවා කකුල් දෙක. ඒ නිසා Tamanට සැබවින් උමනාව තියෙනවා නම් ඒක ක්‍රියාසිතබ්බවට පරිවර්තනය කරගන්නවා නම් එයා සිරිපාදයට යනවා. ඒක ඒ නිසා බොරුවතා කියන්න ඕනේ නැහැ. මට දිරිපාද යන්න ඕමනයි තියෙනවා. තාම යැවෙන්නේ නැහැ අමුදුරේ. ඒව කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඕමනාව තියෙනවා නම් යනවා. ඉතින් යද්දි මගේ ආතරයිටිස් තියෙනවා, අරක මේ තියෙනවා, ඔස්ටියෝපොරොසිස් තියෙනවා, අරින්කා කියනවා, මෙහින්කා කියනවා කියලා කියයි. ඒක වෙනම කතාවක්. ඒ කැක්කුම සහ අපහසුතාවය කියන එක වෙනම කතාවක්. නමුත් මේ කකුල් දෙකක් නැති මිනිස්සුෙකුට උනත් යන්න පුළුවන්. අපි දැකලා තියෙනවා කකුල් දෙකම නැති මිනිස්සු ශ්‍රීපාදේ මේ පඩිවල නැගලා යනවා. ඒ කියන්නේ මේ පුටුවල නෙමෙයි, පුටුවල යන අයත් ඉන්නවා. එහෙම නෙමෙයි මේ ශක්ති සම්පන්න ඔය ආබාධිත හමුදාසේ බලු එහෙම ඉන්නවා. ශ්‍රීපාද නැගිනවා පඩිවල උනන්දු දවස් එකමාරක් විතර උන්ට යනවා. කමාර දෙකක් විතර යනවා ශ්‍රීපාද නැගින්න. දවස් හතරක් විතර ඔක්කොටම යනවා. ඒ වුණත් ඔවුන් කැප වෙනවා. ඒ නිසා මේ මොකක් හරි අඩුවක්. තමන්ගේ අඩුව තමන් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආසාවල්, උවමනාවල් නැති වෙච්ච පමණින් නිවන් දකින්නෙත් නෑ මිනිස්සෙක්. හ්ම්? ආසාවල්, උවමනාවල් නැති වුණ පමණින්ම කියලා කෙනෙක් නිවන් දකින්නේ නෑ. මම මොනම දෙයකටවත් ආස නෑ. හාමුදුරනි මට නිවන් පේන්නේ නෑ කියලා කියනවා. නමුත් ඉතින් හොයලා බැලුවොත් එහෙම ආසයි. ගොඩක් දේවල් ආසයි. අර පිටින් කියන්නේ. දැන් මොනම දෙයකටවත් ආස නැහැ කියන කෙනාට අපි කිව්වොත් මේ ගෙදරින් පර්චස් 10ක් ලියලා දෙන්න කිව්වොත් අයියෝ ඒක කොහමද ආමුදුරුනේ ඔය මාළි වැඩක් නැහැ නේ නිකන් කරේ දාගෙන තියලා මේ අපි ඔය කර ධාතු කරනු ආදන්න පූජා කරන්න ඔය කිව්වොත් අපෝ ගෑ මේක මගේ මේ මංගල මාළේනේ දෙන්න මේ නෑ මං කිව්වේ එහෙම එහෙම ඉල්ලන අයත් ඉන්නවා එහෙම ඉල්ලන්න නෙමෙයි මේ අවසල වෙන්නන්න හැදුවේ ජීවිතේ තියෙනවා දැන් පහුගිය කාලේ අර මේ තස්සවාදී උද්ද කාලේ එක පිරිසක් කිව්වා මේ මේ කොටසට මේ කොටසක් ඒගොල්ලන්ට වෙන් කරලා දීම හොඳයි නේද කියලා එහෙම ඒක දුන්නාම මේ ප්‍රශ්නේ ඉවර වෙනවනේ කියලා එක මහත්මෙක් වයි නිකන් තස්තවාදී මතධාරියෙක් කිව්වා. ඉතින් මතධාරියෙක් කිව්වා මංකෝ මහත්තයා මේ මට පන්සලක් හදාගන්න ඔබතුමාට පර්චස් කීයක් තියෙනවද? පර්චස් 50ක් තියෙනවා ගෝවා. ඉතින් මංකෝ මට පොඩි පන්සලක් හදාගන්න පර්චස් 10ක් දෙන්න බැරිද ආගිට මේ? මෙයාට තරහ ගියා. දැන් බුදුහාමුදුරු ගන්නලා තියෙන ලෝභ දේශ මොහ නැති කරගද්ද මට බර කියනවා. දැන් මංකෝ ඒ වගේ තමයි රටත් කියන්නේ රටෙනුත් කෑල්ලක් දෙන්න බෑ කියලා. රටෙනුත් කෑල්ලක් දෙන්න ඒ ප්‍රශ්නේ ඇති කරන්න බෑ කියලා. ඒක වෙනම කතාවක් කියලා. ඒක රාජ්‍ය ක්‍රියාවක් ඒක මේ නිවන් දකින්න මගක් නෙමෙයි. ඒක නිවනේ ප්‍රතිපදාවක් නෙමෙයි. අත් නිවනේ ධර්මයට හැටුවෙට නම් කාටවත් රටක් ජාතියක් ආගමක් නැහැ. ඔය ඔක්කොම මේ ඕකට කියන්නේ බහුබූත කියලානේ. එක එක භූත එක එක ආකල්ප පුරෝගත්ත කෙනාට කියන්නේ බහුභූත කියලා කියනවා නේද? බහුභූත කියනවා කියලා කියන්නේ තේ එක එක දේවල් කියලා. ඉතින් ඇත්තටම මේ සමාජයේ මේව දැක්කහම මේ ගොඩාක් වෙලාවට නේද නාලිකාවල් වල එහෙම තියෙන්නේ. ඉතින් බහුභූත තමයි බහුභූත. මේ කියන්නේ නොයෙකුත් කාරණා කියන එකයි එකකින් අදහස් වෙන්නේ. ඉතින් ඒ එහෙම පුරෝගන ඔළුවේ හිස මත ඒ විදිහේ දේවල් පුරෝගන එහෙම ඉන්න බෑ. මේ සද්ධර්මයට එනකොට සද්ධර්මයේ තුල තේමී ඊටාම මේ නිවිච්ච තැනකට ඇවිල්ලා නිවුණු දර්ශනයකින් ලෝකේ දිහා තමන් දිහා බලනවා. එතනින් බලනකම්ම එතනින් හොඳ දෙයක් විකාශනය වෙනකම්ම එතනින් හොඳ දෙයක් තමන්ට ලැබෙනවා. තමන්ගේ ආධ්‍යාත්මිකව මොන ඇසද තමන් අවදි කරන්නේ? සදාම් ඇස ඔබ අවදි කරගත්තොත් ඔබට ඒ ඇසට අදාළව තමයි ලෝකෙන් දේවල් ගලාගෙන එන්නේ. ඒ නිසා ඇස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔය ඕනම ක්ලේශයකින් තමන්ගේ ඇස අවදි කරන්න පුළුවන්. ඉතින් තමන් කල්පනා කරලා බලන්න තමන්ගේ ඇසින් තමන් අවදි කරලා තියෙන මොන හැද කියලා. තමන් තේරුම් ගන්න තමන්ගේ මොලේ තමන් අවදි කරලා තියෙන මොන ඇසද කියලා බලන්න. බලලා අඩුව තියෙනවා නම් තමන්ට පේනවනේ. තමන් සදහම් ඇස අවදි කරගන්න උත්සාහ කරන්න ඕන. මේ තියෙන්නේ පාපකාරී ඇසක්, මේ අධර්මකාමී ඇසක් කියලා තේරුම් ගන්න ඕන. අධර්මකාමී ඇසේදී අධර්මයේ දැනෙනවා. ලෝභ දේශ මොහ දැනෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා දැනෙනවා. අතීත අනාගත වර්තමාන දැනෙනවා. එතකොට ලෝකෝත්තර ඇසේ සදහම් ඇසේදී ඔබට ලෝභ දේශ මොහ දැනෙන්නේ, සුඛ දුක්ඛ උපේක්ෂා දැනෙන්නේ. කාය වාක් මනෝ දුස්චරිතය දැනෙන්නේ. ඒ මේ හත් වශයෙන්ම සුචරිතය කියලා කියන්නේ මේ කාය වාක් මේ මනෝ කියන මේ තුනම දැනෙන්නේ නැති අවස්ථාවක් තමයි නියම සුචරිතය කියලා කියන්නේ. අකාලික අවස්ථාවක්. එතකොට නිතරම අකාලිකෝ ධම්මෝ කියන තැනක පිහිටා තමන් ඉනුවන වැඩ කරනවද? කාලිකෝ ධම්මෝද? ඔව්, කාලිකෝ ධම්මෝනේ ඉන්නේ ගොඩක් අය. කාලයේ ධර්මිය තුල ඉන්නේ නේ. කාලිකෝ ධම්මෝනේ, කාලිකෝ ධම්මෝ කාලයේ ධර්මයේ තුල ගලාගෙන යයි. කාලයට අනුව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට සිතූපතු පරිදි සියල්ල සිදු නොවනකොට ඊට අනුව දුක් විපාක, සැප විපාක විඳින්න සිද්ධ වෙනවා. අකාලිකෝ ධම්මෝ ඉන්න තැන කිසිම දෙයක් කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂාව ගලන්නේ නැහැ. රැය දහවල උදා වෙන්නේ නැහැ. එතකොට නිර්වාණාලෝකයෙන් රය දහවල දෙකම එකම විදියට දකින්න පුළුවන්. රය දහවල එකම විදියට දකින්නවා කිව්වහම මොන වගේ දකින්න ඇද්ද? රය දහවල එකම විදියට දකින්නවා කිව්වහම මොන වගේ දැක්මක් ඇද්ද බලන්න හිතලා කියන්න බලන්න. ඔව් අනිත් අය මොකද
කියන්නේ?
ඒක තමයි. ඒ කියන්නේ රෑ වුණාම රෑ තමයි, දවල් වුණාම දවල් තමයි. ඒක නෑ එකම විදියට දකින්නවා කියලා කියන්නේ. මොකද්ද? එකම විදියට දකින්නවා කියන්නේ රය දහවල කාලිකෝ ධම්මෝ කියන තැන ඉන්නවා කියන එක. කාලිකෝ ධම්මෝ කියලා කියන්නේ එයාට රෑ රෑයක් නෙමෙයි, දහවල දහවලක් නෙමෙයි. දහවල රාත්‍රියකුත් නෙමෙයි, රාත්‍රියේ දහවලකුත් නෙමෙයි. ඒ නිසා කාලිකෝ ධම්මෝ. ඒක ගැඹුරුයි නේ. මේක තේරෙන්නේ නැති අයත් ඉන්නවා මෙතන, තේරෙන අය ඉන්නවා. තේරෙන අයත් ඉන්නවා. ඒක තේරෙන්නේ නැති අය මේක තේරුම් ගන්න ඕන. රැය රැයත් නෙමෙයි, දහවල දහවලත් නෙමෙයි, දහවල රාත්‍රියත් නෙමෙයි, රාත්‍රියේ දහවලත් නෙමෙයි. එහෙනම් මොකද්ද? හා නුවණින් බලලා කියන්න ඕන. ඔව් තව නුවණ වැඩුණාම ඔය වගේ ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ වෙනවා, ගැඹුරින් තේරෙනවා. එවන් වූ තැනක තමන්ගේ මනස පිහිටුවලා ඒ ගුණය වැඩි කර ගන්න ඕන. ඕ ආවරණ කලාපේ වැඩි කර ගන්නවා වගේ තමන්ගේ මනස සහ අධ්‍යාත්මය තුල ලබාගත්තා වූ ධර්මයේ ආවරණ කලාපේ වැඩි වෙන්න ඕන. එක එක පුජ්‍යලයන්ගේ එක එක මානසික මට්ටම් වලින් ඒ පුජ්‍යලයෝ ආවරණ කලාපේ වැඩි වෙලා තියෙනවා අපි දන්නවා. ද්වේෂය වැඩි වෙච්ච අය ඉන්නවා, ඇඟේ පැතිරිච්ච අය ඉන්නවා. රාග සිතුවිලි වැඩි අය ඉන්නවා, ඇඟේ පතුරවා ගත්ත උදවි ඉන්නවා. හිත කොනක තියෙන අට්ටිකුත් ඉන්න පොඩ්ඩක්. ඒ වගේ නෙමෙයි. ඒකට ධර්මයත් හිත කොනක චුට්ටක් තියාගෙන ඉඳලා වැඩන්නේ. අරක අධර්මයේ පතුරවා ගන්නවා, ක්‍රමේම ධර්මයේ පතුරවා ගන්නවා, අධර්මයේ තියෙන. එතකොට ඒ තරමට එයාට එයාගේ ආවරණ කලාපය, විකාශන කලාපය වැඩි වෙනවා. වැඩි වෙන තරමට එයා ධර්මකාමී හැඟීම් සහ ධර්ම ඥානය සහ ධර්ම පෞරුෂය ඔවුතුල ගොඩ නැගෙනවා. ඔව් ඒ නිසා නුවණට සම්බන්ධ කරලා ගැඹුරින් මොලේ මෙහෙවල ලබා ගන්න දෙයක් උත්සාහ කරන්න ඕන. කවමදාකවත් තව කෙනෙක්ගේ කට දිහා බලන් ඉඳලා, එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහලා උත්තරයක් අරගෙන උත්තරයක් හැටියට මේක ලබා ගන්න හිතා ගන්න කවුරුවත් එපා. වෙනස් වෙන්න ඕන තමන්ගේ මනසයි. තමන්ගේ මනසයි. වයස යන්නට යන්න යන්න කල්පනාව අඩු වෙනවා. යම් යම් දෘෂ්ටිවල හිර වුණොත් එයා එතන නතර වෙනවා. ඇවිල්ලා ඊළඟට ඔහි අහගෙන ඉන්නවා විතරයි ඔළුව සම්පූර්ණ වැඩ කරන්නේ. මෙතනත් සමහර අය ඉන්නවා මට පේන ඔළුව වැඩ කරන්නේ. ඉන්න මොනව ගියයිද දන්නේ නැහැ. මෙයා වරද්දක් කිව්වොත් ඩුග් ගාලා අල්ල ගන්නත්, හොඳ දෙයක් කිව්වොත් ඒත් හොඳයි කියන්නත්, මෙයා මොකද්ද කියන්නේ පොඩ්ඩක් කියලා බලාගෙන ඉන්නත් ඉන්න පිරිස් ඉන්නවා. නමුත් ඇත්තනම එහෙම ඉඳලා වැඩන්නේ තමන්ගේ දැනුමට හරියන දහමක් මෙහෙන් ඇහෙනවද නැද්ද කියලා බලන් ඉඳලා හරියන්නේ. තමන්ම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න. අත්තාහි අත්තනෝ නාතු කෝහිනාතු කරුසියා.
නැහැ
ඉතින් පිටින් ඉඳන් බලන්න එපා. ඔව් ඒක පරමාර්ථයෙන් බලන්න. දැන් අපි පරමාර්ථයෙන් බලන්නනේ කියන්නේ. එහෙම දිස්සෙම අපි අහන්නේ පරමාර්ථ දර්ශනයක් ආනේ, පරමාර්ථ කියමනක් අපි අහන්නේ, පරමාර්ථ දේශනයක් අපි අහන්නේ. නිසා පරමාර්ථයෙන්ම බලන්න ඕන. පරමාර්ථය දැන් ඒක පරමාර්ථයෙන් බැලුවම මොකද්ද පේන්නේ? වැදාවලවත් පේනවා නම් ලොකු දෙයක් නේද? රෑදහවලවත් පේන්නේ නැහැ සමහරලාට නේ. මිනිස්සුන්ගේ වේගය වැඩි වුණාම රෑදහවල පේන්නේ නැහැ. මිනිස්සුන්ට මේ ඇහි පියහෙලනෝ පේන්නේ, ඊළඟට හුස්ම ගන්නෝ දැනෙන්නේ, හදවත ගැහෙනෝ දැනෙන්නේ. මිනිස්සුන්ගේ වේගය වැඩි වුණාම නේද? ඔව්, එළි වුණා රෑ වුණා දන්නේ. සමහරලාට කියන්නේ රෑ උදේ වුණා දන්නේ, රෑ වුණා දන්නේ. දන්නේම නැතුව රෑ වුණා. එහෙම කියලා කියන්නේ. දැන් මේම දැන් අපි හිතමු දවාලේ හරි රාත්‍රියේදී වුණත් කමන්නේ, දහවල වුණත් කමන්නේ, තද නින්දටපත් වුණොත් ඒ මොහොතේදී අපි රෑ දහවල ඉක්ම වුණා. ඒ මොහොතේ ඒ මොහොත ජීවමාන වෙනවා නම් හැම මොහොතකම එයා රෑ දහවල ඉක්ම වූ රහතුන් කෙනෙක් බවට පත් වෙනවා. අරක සරල උදාහරණයක් අතින් ගන්නේ අර තද නින්ද. නමුත් තද නින්දේදී මමත්වයේ තියෙනවනේ. මමත්වයේ තියෙනවා අර අපේ ස්නායු ක්‍රියාකාරීත්වය නිර්වින්දණයට පත් වෙලයි තියෙන්නේ. ඔව්. සංඥාවල් ඇතුලේ මනෝ සංචේතන වැඩ කරන ඔක්කොම අර කාය වේග මේ සංඥාවල් ටික වෙහෙසට පත් වෙලා එයා නිද්‍රාවටපත් වෙනවා. ගොඩක් වෙලාවට නිදිමත එන්නේ වෙහසත් එක්ක. වෙහසත් එක්ක එන්නේ. එයා එහෙමත් නැත්නම් හදවතේ බ්ලොක් එකක් තියෙනවා නම් නිසි ප්‍රමාණයට ලේ ඔලුවට දෙන්නේ නැත්නම් යම් කිසි තැනක මේ නහරවල ප්‍රශ්න තියෙනවා නම් ඒත් නිදිමත එනවා. ඒ වගේම සෙම්පිත් රෝග ආදී නිසාත් ඔළුවේ නිවැරදි ක්‍රියා වෙහස සිද්ධ වුණොත්, අනවශ්‍ය වෙහස සිද්ධ වුණොත් නිදිමත එනවා. රාත්‍රී කාලයේදී නිදාගනිද්දී නිසි ආකාර ඔක්සිජන් ලැබුණ නැති වුණොත් දවල් කාලයේදී නිදිමත එනවා. කායික හේතුත් තියෙනවා, මානසික හේතුත් තියෙනවා. එතකොට මොනෑම් හරි විදිහක වෙහසටපත් වීම තුළ ඉන්ද්‍රිය වෙහසටපත් වීම තුළ විවේකයක් ගැනීම තමයි හිතා ගන්නවා කියලා කියන්නේ. අපි ඉන්ද්‍රියන් 6ම වහලා දානවා. ඉන්ද්‍රියන් 6ම ටික වෙලාවක් අර නාලිකාව වහලා දානවා. රෑ 12 ඉඳලා උදේ 4:00 වෙනකම් වහලා දානවා. වහලා දාලා ආයි උදේ 5:00 විකාශන කටයුතු ආරම්භ කරනවා. ආයි බුවන් කියලා ජාතික ගීය කියලා නේද? නේද? ඈ දැන් අම්මලා නම් ජාතික ගීය හැටියට ඉතින් ගන්න කේතලේ උදේ 5:00. කේතලේ ලිපේ තියා ගන්න හීටරේ දාගන්න තමයි. ඊට පස්සේ ඉතින් ජාතික ගීය කියලා වැඩ පටන් ගත්තාම කුගරි ක්ලාස් තියෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යවන්න තියෙනවා, රස්සාවට යන්න තියෙනවා, අනේක ආකාර වැඩ රාජකාරී ගොඩකට මැදි වෙනවා. ඉතින් ආයි රාත්‍රී වෙනකොට ආයි එක එක්කෙනා එක එක වෙලාවට විකාශනාගාරේ වහලා දාලා නින්දර යනවා. ආයි අවදිනවා, ආයි විකාශන කටයුතු පටන් ගන්නවා. දිගටම ඔහොම කරගෙන යනවා. ඉතින් රය දහවල ජීවත් වෙන අය තමයි ඔය වැඩේ කරන්නේ. අර රය දහවල ඉක්ම වූ කෙනා ඒ වැඩේ 24 පැයෙම ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව එයා දකින්නේ 25 වෙනි පැයේ ඉඳලා. දැන් මේ 24 වෙනි පැය 24 දකින්න ඕන 25 වෙනි පැයේ ඉඳන්. දැන් මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ 24 ඉඳන්ම දකින්න එක. 24 ඉඳන් දකින්න නැතුව 25 වෙනි පැයේ ඉඳගෙන 24 වෙනි එක දිහා බලන්න. 24 පැය දිහා බලන්න. එතකොට පේනවා දැන් කවුරුත් තාම ගිහිල්ලා නැහැනේ 25 වෙනි පැයට. හැමදාම රොලෝසු කට්ටි කරගෙන 24ට ගිහිල්ලා ආයි මුලට ඇවිල්ලා ආයි යනවා 24ට. ආයි මුලට ඇවිල්ලා ආයි 24ට යනවා. 25ට ගියේ නැහැ කවුරුවත්. ඒක තමයි මම ඒක තමයි දැක ගන්නවා. ඒක තමන් දැක ගන්න. ඒ පෙනීම කියලා කියන්නේ ඒ පෙනීම හරි ලස්සන පෙනීමක් නේ. 25 වෙනි පැයේ පෙනීම තමයි රැය දහවල නොපෙනෙන අවස්ථාව. අතීත අනාගත වර්තමාන පේන්නේ අසංඛාරිකයි අවේදිතයි නිරෝධ සහගතයි තණ්හා විමුක්ති භව විමුක්ති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස විමුක්ති වෙච්ච තැනක් මේ 25 වෙනි පය. නෑ හරි සාමාන්‍ය
ලෝකේ ජීවත් වෙනකොට
නෑ ඕන්නේ වැඩක් නෑ මොකටද නෑ ඕනේ එයාට ඒ දානෙට වඩින්නත් පුළුවන් 25 වෙනි පැය ඉඳන් දානෙ වළඳන්නත් පුළුවන් 24 දෙන්න ඕනේ නෑ නෑ ඒ කියන්නේ දානෙ වළඳන්නත් පුළුවන් 25 වෙනි පැය ඉඳලා ක්‍රියා කරන්න පුළුවන් මේ මේ ලෝකේ දකින්න පුළුවන් කතා කරන්න පුළුවන් දැන් මම මේ දේශනාව 24 ඉඳන් කළා නම් එහෙම ඔගොල්ලෝ මේ සංස්කාර පොදියකට එකතු වෙනවා. ඔගොල්ලෝ සංස්කාර පොදියකට එකතු වෙන්නේ නැති වෙන විදිහට මේ දේශනාව සිද්ධ වෙන්නේ 25 වෙනි පැයේ ඉඳගෙන කතා කරන නිසා. ඔව් ඈ මේ ඔව් ඒ කියන්නේ මේ තප්පරයකවත් නැහැ. ෂණේකවත් නැහැ. ෂණ නිරෝධය කියන්නේ ඒක තප්පරයක් නිෂණයක් කියලා කියන්නේ තප්පරෙන් 1000න් බංගුවක් හරි කියමුකෝ ෂණයක් කියන අසුර ෂණේ කියලා කියන්නේ. මෙහෙම කරනකොට නමුත් තප්පරයකවත් දශමයකවත් නැත්තම් කෙනෙක් යා අකාලිකෝ. ඒකට තප්පරයක හරි තප්පරේ කෝටියකට බෙදලා පංගුවක හරි ඉන්නවනම් එයා කාලේ. ඈ? ඒකට ෂණේ කියන එකේ ඉන්න බෑ. ෂණ නිරෝධයක් වෙන්න ඕන. මේ මැනි කිව්වේ හරි. ෂණ නිරෝධයක් වෙන්න ඕන. ෂණයක් වෙන්න බෑ. එතකොට තමයි එයා කාලේ නැත්තේ. කාලය කියන්නේ ඒකකයක් නම් ගණනයක් නම් මොනෙම් හෝ ආකාරයක කාලය බිඳුවක් කාලයේ අනිත් ඉලක්කන් 9ක් කාලයේ එතකොට ඔක්කොම ඉලක්කන් 10යි ඉලක්කන් 10 ඉක්ම වූ අවස්ථාවක් තමයි අකාලිකෝ අකාලික කෙනාට ඉලක්කන් නැහැ දැන් මොකද ඉලක්කන් 9 ඉන්නේ බිඳුවත් එක්ක 10 ඉන්නේ ඉලක්කන් ඕන ඉලක්කමක් ලෝකෙ හැදෙන්නේ එතකොට මෙයා ඉලක්කම් නැති කෙනෙක්. ගණන් ගන්නේ නැති කෙනෙක්. ගණන්කාරයෙක් නෙමෙයි. ඒ කියන්නේ ගණන් හදන කෙනෙක්, ගණන්ණය කරන කෙනෙක්, නිර්ණය කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා පුතජන හැම කෙනෙක්ම ගණන්කාරයෙක්. මේ මෙතනත් ඉන්නු ගණන්කාරයෝ ටිකක්. ඒ කියන්නේ ගණනය කරනවා, ඉලක්ක කරනවා, ටාගට් කරනවා. නේද? ඒ කියන්නේ ගණනය කරනවා කියන්නේ ඒකනේ. හදනවා. වටිනාකම තමාගේ වටිනාකම අනික් කෙනාගේ වටිනාකම අට පිටාවයගේ වටිනාකම ඒ කියන්නේ එක් එක්කෙනෙකුට මහත්යෝ කියනවා එක්කෙනෙකුට සර් කියනවා තව එක්කෙනෙකුට මැඩම් කියනවා තව එක්කෙනෙකුට ඈ මේ මේ නන්දා කුසුමා කියනවා නේද එකේ ගෙදර වැඩ කරන කෙනාට තව එක විදියක් කියනෝනේ එකේ විදිය කතා කියන්නේ ඒකයි ඒක ඒකේ වැලියු එක තමයි ගණනේ තමයි
හෙට
10ට වෙන්නේ. අපිට කියලා කියනවා 10ට වරින් කියනවා. ඔව් දැන් මට එක පැහැදිලි. ඒ කියන්නේ අතෙන්ද එන්න ඌමනා නැහැ. එතෙන්ද එන්න ඌමනා නැහැ. දැන් එකම වත්පිංගම් දෙකක් පුතජන කෙනෙකුටයි රහතන් වහන්සේ කෙනෙකුටයි ලබා දෙනවා. එකම වෙන්ජන, එකම වත් ප්‍රමාණ, එකම වත් වර්ගේ, එකම රසේ, එකම හට්ටිය උයාපු දේවල්. හරිද? දැන් මේ වැළඳීම් දෙක එක හා සමාන විය හැකිද? නෑනේ අන්න ඒක නිසා තමයි කිව්වේ මේ බාහිර ලෝකයට පිවිසුණයි කියලා පෙන්වුනට එයා බාහිර ලෝකයට එහෙම අධ්‍යාත්මිකව පිවිසෙන්නේ නැහැ. නමුත් ක්‍රියාවලියක් පේනවා. ක්‍රියාවලියක් පෙවුනට එයා මනසින් පිවිසෙන්නේ නෑ. අර පුතජනයා පිවිසිච්ච තැනට රහතන් වහන්සේ පිවිසෙන්නේ නෑ. නමුත් ආහාරය නම් අනුභව කරනවා. ගමන යනවා. බන කියනවා. කතා කරනවා. නානවා. ජීවත් වෙනවා. වාහනයක යනවා එනවා වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් නෑ. එහෙනම් අදට අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.